Honorable Sivana Sethure Chandrakantan, you have 11 minutes.
சபைக்கு தலைமைதாங்கின் தலைவர் அவர்களே, எங்களுடைய நாட்டின் ஜனாதிபதி அவர்கள் நிதியமைச்சரின் அடிப்படையிலே வலுவான எதிர்காலம் என்ற அடிப்படையில் 2024 நிதியாண்டுக்கான நிதி ஒதுக்கீட்டை சமர்ப்பித்தார். அந்த அடிப்படையில் அந்த நிதி ஒதுக்கீட்டிலே போக்குவரத்து அமைச்சின் நிதி ஒதுக்கீட்டிலே நானும் அந்த அமைச்சின் ராஜாங்க அமைச்சரின் அடிப்படையில் உரையாற்ற வாய்ப்பு கிடைத்தவேட்டையும் மகிழ்ச்சி அடைகிறேன். உண்மையிலேயே முதல்ல இந்த நாட்டின் ஜனாதிபதி அவர்களை நன்றி கூற நினைவு கூற வேண்டும். காரணம் என்னவென்றால், கடந்த ஒரு வருடங்களுக்கு முன்னர் இந்த நாட்டு மக்களும் நாங்களும் எப்படி நம்பிக்கை இழந்திருந்தோம் என்பதை யார் மறந்து இந்த பரோசில திட்டத்தை விமர்சிக்க முடியாது. எனக்கு தெரிந்தபடி நான் பாராளுமன்ற சுற்றுவட்டத்துக்கு செல்லுகிற பொழுது அங்கு உள்ளாடைகளை கலட்டி காயவிட்டு எங்களுடைய வாகனங்களை கண்டபொழுது கூச்சலிட்டு சத்தமிட்டார்கள். நாங்கள் இதை எப்படி கடந்து செல்வதென்று ஒரு அச்சத்தோடு கடந்து செல்லக்கூடிய சூழல் இருந்தது. அதேபோன்று எங்களுடைய பாராளுமன்ற உறுப்பினர் பொலமுறை பாராளுமன்ற உறுப்பினர் இருந்தவரை உள்ளாடையோடு இழுத்து சென்ற காட்சிகள் எல்லாம் பார்த்து நாங்கள் மிக அச்சமான சூழலை இப்படி இந்த நாடு சென்று விட்டேன் என்று எண்ணிக்கொண்டிருந்தோம். அந்த நேரத்திலே இருந்த அரசு சூழல் காரணமாக ஜனாதிபதி அவர்கள் நாட்டை பொறுப்பேற்குமாறு சொல்லிய பொழுது பலர் அந்த நாட்டை பொறுப்பேற்க தடையாக தயங்கினார்கள். இருந்தாலும் ஒரு தனி நபராக அந்த பாராளுமன்றத்தில் இருந்த அவர் தன்னுடைய அறிவையும் திறமையும் பயன்படுத்தி துணிந்து இந்த நாட்டை பொறுப்பேற்று ஓரளவு தான் நம்பிக்கை கொடுத்திருக்கிறார். அந்த நம்பிக்கையோடு 2024 கிராமங்களுக்கு சென்று எங்களுடைய பாராளுமன்ற உறுப்பினர்கள் பணியாற்ற வேண்டும், கட்டுமானத்துறையிலே மாற்றங்களை ஏற்படுத்த வேண்டும் என்று அவர் சொல்லியிருக்கிறார். அந்த கட்டுமானத்துறையின் மாற்றம் என்பது உண்மையிலேயே பொருளாதார மேம்பாடு வர வேண்டுமாக இருந்தால் வீதி அபிவிருத்தி நீர்ப்பாசனம் என்பது அவ்வளவு அத்தியாவசியம் என்பதை நாங்கள் அறிவோம். அந்த அடிப்படையில் எங்களுடைய அமைச்சர் கௌரவ கலாநிதி பந்தல குணவர்த்தன அவர்களும் எங்களுடைய ராஜாங்க அமைச்சர்களாக இணைந்து செயலாற்றுகின்ற கௌரவ அமைச்சர் சிறிபால கமலத் அவர்கள், அதேபோன்று லசந்த அழகிய வண்ண அவர்கள், எங்களுடைய அமைச்சின் முக்கியமான செயலாளர் மாயதுன் அவர்கள், டிஜி பீரக்கோன் அவர்கள், என்னுடைய அமைச்சர் உதவி செயலாளர் ரணவீர் அவர்கள் போன்றவர்கள் நாங்கள் எல்லோரும் இணைந்து முடிமான வரைக்கும் 2024 உற்பத்தி துறையிலே மாற்றம் வரக்கூடிய அளவிலே கிராமப்புற வீதிகளை பிரதான வீதிகளோடு இணைக்கக்கூடிய ஒரு திட்டங்களை நடைமுறைப்படுத்துவதற்கு நாங்கள் எண்ணியிருக்கிறோம். இங்கு கணிசமான பாராளுமன்ற உறுப்பினர்கள் நியாயமான கருத்துக்களை சொன்னார்கள். சிலர் இன்னமும் இந்த நாட்டிலேதானா வாழ்கிறோம் என்று தெரியாத அடிப்படையிலும் பல கருத்துக்களை சொன்னார்கள். இருந்தாலும் சிலர் சொல்லிய கௌரவ உறுப்பினர்களை நியாயமான கருத்துக்கள், கிராமிய வீதிகள் பாலங்கள், அதிலும் அத்தியாவசியமாக ஆரம்பிக்கப்பட்ட பொருளாதாரத்துக்கு பின்னடைவை ஏற்படுத்தியிருக்கிற வீதிகளை புனரமைப்பதற்கு நாங்கள் திட்டமிட்டிருக்கிறோம். முக்கியமாக எங்களுடைய அமைச்சுக்கு ஒதுக்கப்பட்டிருக்கிற கிராமிய வீதிகளுக்காக 10,000 மில்லியன் ரூபாயும், கிராமிய பாலங்களுக்கு 2,000 மில்லியன், வெள்ளத்தினால் பாதிக்கப்பட்டிருக்கிற பாலங்கள் வீதிகளுக்கு ஒதுக்கப்பட்டிருக்கிற நிதிகளை இருந்து எங்களுடைய மாவட்ட அபிவிருத்தி குழு தலைவர்கள், அதேபோன்று முக்கிய அரசியல் தீர்மானங்கள் எடுக்கிற பாராளுமன்ற உறுப்பினர்களோடு இணக்கப்பாட்டோடும் கிராமப்புறங்களையும் பிரதேசங்களையும் இணைக்கிற வீதிகள் அத்தியாவசியமானவற்றை செய்து கொடுப்பதற்கு நாங்கள் திட்டமிட்டிருக்கிறோம். அதேபோன்று நாங்கள் ஆரம்பித்து இடைநடுவில் இருக்கிற சில வீதிகளையும் அமைச்சருடைய ஆலோசனையின் பிரகாரத்திலேயே முடித்துக் கொடுப்பதற்கு திட்டமிட்டிருக்கும். ஆகையால் 2024 மிக விரைவான ஒரு அபிவிருத்தி மாற்றத்தை ஏற்படுத்த வேண்டும். ஏனென்றால் கட்டுமானத்துறை முயற்சி காரணமாக கிராமப்புறங்களிலே பல சிக்கல்கள் ஏற்பட்டிருக்கிறது. சாதாரண தொழிலாளர்கள் தங்களுடைய வாழ்வாரத்தை இழந்திருக்கிறார்கள். பல ஒப்பந்தக்காரர்கள் தங்களுடைய வேலைகளை இழந்து வாகனங்களை பறி கொடுத்த நிலையிலே மனமுடைந்திருக்கிறார்கள். அதேபோன்று சுற்றுலாத்துறை படிப்படியாக வளர்ந்து வருகிறது, வெளிநாட்டு வருமானம் அதிகரித்திருக்கிறது. IMF-னுடைய இந்த ஏற்பாடு வெற்றியளிக்கிற பொழுது ஜனாதிபதி நம்பிக்கையோடு கூறியதைப் போன்ற மக்கள் நம்பிக்கை கொண்டிருக்கிற ஒரு பாதுகாப்பான நாட்டையும் எதிர்கால சமூகத்துக்கு நம்பிக்கை கொடுக்கக்கூடிய அளவிலே இந்த நாட்டை கட்டிகள் போன மிகப்பெரிய பாரிய பொறுப்பை இந்த அரசாங்கம் பொறுப்பேற்றிருக்கிறது. இது நீடித்து நிலைக்க வேண்டும் என்பது என்ன எங்களுடைய எதிர்பார்ப்பு. அதேபோன்று கௌரவ அமைச்சர் பந்துல குணவர்த்தன் அவர்கள் அடிக்கடி கிழக்கு மாகாணத்துக்கும் எங்களுடைய மாவட்டத்துக்கும் விஜயம் செய்து வந்திருக்கிறார். அந்த அடிப்படையிலே நீண்டகாலமாக யுத்தம் இடம்பெற்ற பகுதிகளின் அடிப்படையில் எங்களுக்கும் உங்களுக்கு தெரியும் கடலும் ஆறுகளும் மலைகளும் சார்ந்த பகுதி. இருந்தாலும் பொருளாதாரத்துக்கு பங்களிப்பை குறைய செய்கிற ஜிடிபியிலே உற்பத்தி துறையிலே பங்களிப்பை குறைய செய்கிற மாவட்டங்களாக இருப்பது அதுக்கு பிரதானமான காரணம். நான் ஏற்கனவே சொன்னது போல நீர்ப்பாசனமும் போக்குவரத்து இன்மையும் காரணமாக இருக்கிறது. பழம் பெறும் கிராமங்கள், பழமை வாய்ந்த பல கிராமங்கள் இன்னமும் நகரங்கள் உடைப்பு செய்யாமல் இருக்கிறது. அதுக்கு காரணமாக இருக்கிற பல பாலங்கள் இருக்கிறது, முக்கியமாக தேலிவட்டை பாலத்தை குறிப்பிடலாம். அதே போன்று பற்றுப்பு பாலம் உடைந்து நொறுங்கி விழுகிற நிலையில் இருக்கிறது. இவற்றையெல்லாம் இந்த ஆண்டு நிதியில் செய்ய முடியாது என்றாலும் எங்களுக்கு இந்த உலக வங்கி ஆசியாவை திட்டங்களை முன்னெடுக்கிற பொழுது அதற்குள்ளே இதை உள்வாங்கி விரைவுபடுத்தி செய்யக்கூடிய திட்டங்களை வகுத்து எங்களுக்கு உதவி செய்ய வேண்டும் என்று அமைச்சரிடம் கேட்டுக்கொள்ள விரும்புகிறேன். அதேபோன்று எங்களுடைய பகுதிகளும் நியாயமான வீதி பிரச்சனைகளை முடிப்பதற்கு முடிவான வகை ஒரு சமாந்தரமாக சம பங்கீட்டோடும் எங்கள் மட்டக்களப்பு மாவட்டத்துக்கும் பல வீதிகளை செய்ய வேண்டும் என நான் எதிர்பார்க்கிறேன். அதற்கும் அமைச்சர் அவர்கள் நிர்வாகம் ஒத்துழைக்கும் என நம்புகிறேன். அதேபோல் எங்களுடைய ஆடியே என்பது மிக பலமான சக்தியாக எங்களுடைய நாட்டிலே பணியாற்றி கொண்டிருக்கிறது. அந்த பணியிலே ஆற்றுகிற ஊழியர்கள் முக்கியமாக 5 வருடத்துக்கு மேலே ஒப்பந்தக்காரர்களாகவும் பணியாற்றி கொண்டிருக்கிறவர்கள் நம்பிக்கையிலிருந்து ஆங்காங்கே எங்களோட வந்து பேசுகிற சூழல் இருக்கிறது. அமைச்சர் அதை நிச்சயமாக கவனத்தில் எடுத்து நாங்கள் அவர்களுக்கு நிரந்தரமாக்குகிற பணிகள் செய்து கொடுக்க வேண்டும். அதேபோன்று பல தொழிற்சங்கங்கள் தங்களுடைய பிரச்சனைகளை கூறிக்கொண்டிருக்கிறார்கள். அவர்களுடைய பிரச்சனைகளை நியாயமாக தீர்த்துக் கொண்டு செல்வதற்கு முன்னர் நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்தத்தில் அமைச்சரை நான் கேட்டுக்கொள்வதோடு நீங்களும் தொழிலாளர்கள் ஒத்துழைப்பு வழங்கி எங்களுடைய நாடு முன்னேற்றம் அடைய வேண்டும். அந்த பங்களிப்பை செய்வதற்கு உங்களுடைய உழைப்பும் ஒத்தாசையும் அவசியம் என்ற அடிப்படையிலே எங்களுடைய ஒத்துழைப்பை நாங்கள் மீண்டும் வலியுறுத்தி நிற்கிறோம். அதேபோன்று எங்களுடைய பகுதியில் இருக்கிற உற்பத்தி துறையின் வளர்ச்சிக்கு தாக்கம் செலுத்துகிற விடயத்திலே அமைச்சர் தொடர்ந்தும் கரிசனை செலுத்த வேண்டும். அவர் வந்து பல விடயங்களை டிசிசியிலே அவித்துக்குழு கூட்டங்களிலே சொல்லியிருக்கிறார். அந்த சொல்லிய விடயங்களுக்கு உத்தரவாதம் கொடுத்தது போல அமலாக்கி கொடுக்க வேண்டும். அதற்கும் நான் விசேட நன்றிகளை கூறிக்கொண்டு முக்கியமாக எங்களுடைய உறுப்பினர்களுடைய வேண்டுகோள் என்பது மிக அதிகமாக எங்களிடம் வந்து குவிகிறது. நான் ஏற்கனவே சொல்லியிருக்கிறேன், எங்களுக்கு வழங்கப்பட்டிருக்கிற நிதி பாச்சல் கேட்டால் போல நம்பிக்கை கொண்டு ஜனாதிபதியின் நம்பிக்கை வீண் போகாத வண்ணம் எங்களுக்கு நிதி கிடைக்குமாக இருந்தால் குறிப்பாக நாங்கள் எண்ணுகிறோம். எங்களுடைய ஆடியே அமைச்சரும் நாங்கள் முனைந்து கிராமப்புறங்களில் இருக்கிற கணிசமான பாராளுமன்ற உறுப்பினருடைய கோரிக்கைகளை நிறைவேற்றி கொடுக்க முடியும் என்று அதற்கான விண்ணப்பங்களையும் வேண்டுகோளைகளையும் நாங்கள் விடுத்திருக்கிறோம். அதற்கான கடிதங்கள் உங்களுக்கு விரைவாக அனுப்பப்படும் என நம்புகிறேன். அதன் ஊடாக வருகிற விண்ணப்பங்களை மிக விரைவாக பிப்ரவரி மாதம் அளவிலே ஆரம்ப பணிகளை ஆரம்பிக்க முடியுமாக இருந்தால் எங்களுக்கு அடுத்த ஆண்டு ஒரு முக்கியமான ஆண்டாக அமைகிற பொழுது, தேர்தல் ஆண்டாக வருகிற பொழுது மீண்டும் ஒரு உறுதியான ஒரு அரசாங்கத்தை அமைப்பதற்கான ஒரு வாய்ப்பை உருவாக்கலாம் என நம்புகிறேன். அந்த அடிப்படையில் எங்களுடைய அமைச்சர் காலையிலே குறிப்பிட்டார், வேலை முடிந்த நிதி பில்லுகள் செலுத்தப்படாமல் இருப்பது என்பதை நாங்கள் அறிவோம். அதேபோன்று இவற்றையெல்லாம் முடிவுரித்துக் கொண்டு ஒரு பலமான வீதி கட்டமைப்பை உருவாக்கி ஒரு பாதுகாப்பான சமூகத்தை உருவாக்குற பணியிலே நாங்கள் அர்ப்பணிப்போடு செயலாற்றுவோம். அதிலும் முக்கியமாக பந்தல குணவர்த்தன கௌரவ அமைச்சர் அவர்கள் போக்குவரத்து பிரிவிலே உதாரணமாக கிராமப்புற போக்குவரத்திலே பஸ் போக்குவரத்து அதுபோன்று ரயில்வே போக்குவரத்து விடயங்களுக்கு கணிசமான பணிகளை ஆற்றி வருகிறார். முக்கியமாக வடமாகாணத்துடைய ரயில்வே போக்குவரத்துக்கு அதிக முக்கியத்துவம் கொடுத்ததன் காரணமாக மிக விரைவான போக்குவரத்து சேவைகளை அங்கு இடம்பெற இருக்கிறதை போன்றும் எங்களுடைய கிழக்கு மாகாணத்திலும் ரயில்வே துறையிலே பாரிய பின்னடைவும் ஏற்பட்டிருப்பதை நாங்கள் அறிவோம். அதிலும் அங்காங்கே யானை தாக்குதல் இடம்பெறுவதும் அடிக்கடி ரயில்வேயிலே பாதைகளிலே தடங்கள் ஏற்படுகின்ற பிரச்சனைகளை நாங்கள் அடையாளப்படுத்தியிருக்கிறோம். அந்த விடயங்களையும் நாங்கள் கவனத்திலே கொண்டு சீர் செய்ய வேண்டும். முக்கியமாக சுற்றுலாத்துறைக்கு பங்களிப்பு செய்கிற கிழக்கு மாகாணத்திலே போக்குவரத்தும் அதற்கான ஒரு தனியான போக்குவரத்து திட்டங்களையும் நாங்கள் கொண்டு வர வேண்டும் என்று எண்ணுகிறோம். அதிலும் இப்பொழுது நாங்கள் ஆரம்பித்திருக்கிற உற்பத்தி துறை வளர்ச்சியின் காரணமாக கடல் உணவு அதுபோன்று விவசாய உற்பத்தியினுடைய விற்பனையிலே அங்கு ஒரு பாரிய தளம்பல் நிலை ஏற்பட்டிருக்கிறது. எதிர்காலத்திலே எங்களுக்கு ரயில்வே ஊடாக பாரிய அளவிலான குளிர்சாதன பெட்டிகளோடு விவசாய உற்பத்திகளையும் கடல்சார் உணவுப் பொருட்களையும் பிரதான நகரங்களுக்கு கடத்தக்கூடிய ஏற்பாட்டுகளை நாங்கள் முன்மொழிந்திருக்கிறோம். அதுபோன்று அமைச்சர் அவர்கள் முதலீட்டாளர்களை அழைத்து காணிகளை பயன்படுத்தக்கூடிய வாய்ப்புகளை உருவாக்குவதற்கான ஒரு சந்தர்ப்பத்தை உருவாக்கியிருக்கிறார். ஆகையால் நாட்டிலே நம்பிக்கை கொண்டு தொழில்துறையை முன்னேற்ற எண்ணுகிறவர்களும் முன்வந்து எங்களுடைய நாட்டையும் இந்த மண்ணையும் கட்டியெழுப்புவதற்கு ஒத்துழைப்பு வழங்கணும். அதுக்கான ஒத்துழைப்பை எங்களுடைய அமைச்சும் நிச்சயமாக செய்து கொடுக்கும் என கூறி எனக்கு பேசுவதற்கு வாய்ப்பளித்தமைக்கு நன்றி கூறி முடித்துக் கொள்கிறேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ. ஆனரபிள் சுதித் சஞ்சய் பெரடா, யூ ஹேவ் 7 மினிட்ஸ்.
சபாபத்து மணி புரோஹான மகாமார்க் ඒවාගේ නිවාස නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ අදහස් පක්වන්න අවස්ථාව සලසා දීම ගැන ඔබතුමාට මගේ ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමනවා. අපි කවුරුත් දන්නවා විශේෂයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය ගත්තොත් එහෙම මේ රටේ හුදෙක් වූ පොදු මහ ජනතාවට ඉතාම සමීපතම අමාත්‍යාංශයක් යට තමයි අපි කවුරුත් දන්නේ. ඉතින් අපි දන්නවා පසුගිය දවස්වල මේ ප්‍රවාහන අමාත්‍යාංශය ගැන කතා කරනකොට විශේෂයෙන්ම මාර්ගවල තියෙන අඩුපාඩුකම් ඒ වගේම පොදු සේවයේ තියෙන අඩුපාඩුකම් නිසාත් ඒ වගේම ඉන්ධන මිල යාම තුල විශේෂයෙන්ම ගාස්තු ඉහළ යාම තුලත් අපේ පොදු ජනතාවට මහා පීඩනයකට අද වෙනකොට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි දකිනවා විශේෂයෙන් පහුගිය දවස්වලත් අපි දන්නවා මහා මාර්ගවල තදබදේ අඩු කරන්නට පසුගිය රජයේ යටතේ අපි දන්නවා LRT විශේෂයෙන්ම සෑහළු දුම්රිය සේවයක් මාළඹේ සිට කොටු දක්වාත් ඒ වගේම කොළඹ කොටුවේ සිට මාකුඹුර දක්වාත් යෝජනා කරලා තිබුණා. ඒක ඇත්ත වශයෙන්ම ජපන් ආධාරය යටතේ ඒක ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබුණා නම් මම හිතන්නේ අපේ ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්නත් ඒ වගේ මේකේ තියෙන තදබදේ නැති කරගන්නත් අපිට ඉවහල් වෙන්න ඉඩකඩ තිබුණා. නමුත් අපේ ජාතිය අවාසනාවට ඒක පසුගිය රජයේ යෝජනා වුණත් මේ රජය ඒක ක්‍රියාත්මක කරන්න කටයුතු කරපු නැති එක මම හිතන්නේ බරපතල පාඩුවක් කියලා මම මේ අවස්ථාවේදී හඳුන්වන්නට ඕනේ. ඉතින් දුම්රිය සේවය ගැන කතා කරුවොත් එහෙම මම හිතන්නේ අපි දන්නවා මේ හයිලෝ පාර ආශ්‍රිතව විශාල තදබදයක් තියෙනවා. නමුත් ඒකට සමගාමීව අපි දන්නවා කැලණිවැලි දුම්රිය මාර්ගයේ තියෙනවා ගරු සභාපතිතුමනි ඒ සම්බන්ධව අපේ අවධානය එහෙම නැත්නම් පසුගිය කාල සීමාව තුළ ඒක සංවර්ධනය කරලා ඒක ජනතාවට ප්‍රයෝජනවත් වෙන ආකාරයේ දුම්රිය සේවයක් බවට පත් කරන්නට කිසිම රජයක් කටයුතු කරුවේ නැහැ කියන එකත් මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. අපිට මතකයි විශේෂයෙන්ම ගරු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඉන්නකොට ඒක තමයි එකම මාර්ගය තිබුණේ. ගරු මම හිතන්නේ ප්‍රවාහන රාජ්‍ය මැතිතුමා දන්නවා ඇති ඒක තමයි තිබුණේ එකම මං හිතන හැටියට ඉතාමත් කුඩා පටු දුම්රිය මාර්ගයක් හැටියට තිබුණේ. නමුත් අපි දන්නවා විශේෂයෙන්ම ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේ මැදිහත් වීමෙන් ඒක අනිකුත් දුම්රියත් එක්ක සංසන්දනය කළ අනිකුත් දුම්රිය ධාවනය කරන්න පුළුවන් ආකාරයට ඒක පළල් කරලා මම හිතන්නේ ඒ කාලේ හැටියට විශාල සේවාවක් ලබා දුන්නා කියලා කියන්න ඕනේ. නමුත් අද ඇත්ත වශයෙන්ම ඉතාම කණගාටි. අපි දන්නවා බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමත් ඒ කොට්ටාසේ නියෝජනය කරනවා ඒ ප්‍රදේශය. ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් නියෝජනය කරන්නේ ඒ කොට්ටාසේ. නමුත් ඒ ප්‍රදේශයේ ගල්ජලි දුම්රිය මාර්ගයේ සංවර්ධනය කිරීමට මම හිතන්නේ දක්වලද අවධානය සම්බන්ධව අපිට සෑහීමටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි මම ඉල්ලා සිටින කැමැති ප්‍රමාද වෙලා හරි කමක් නැහැ ගරු ප්‍රවාහන අමාත්‍යතුමාගේ අවධානය මේ දුම්රිය මාර්ගයේ සංවර්ධනය කරන්න. අපි දන්නවා විවිධ යෝජනා ක්‍රම ඉදිරිපත් කරලා තියෙනවා. කුරුණෑගල ඉඳන් දඹුල්ල වෙනකන් අලුතෙන් දුම්රිය මාර්ගයක් ආරම්භ කරන්න ඒ වගේ වෙනත් දුම්රිය මාර්ග ගණනාවක් ආරම්භ කරන්න යෝජනා කරලා තියෙනවා. මම කියන්න කැමති මේක ඉතාමත් ප්‍රයෝජනවත් වැඩක්. ඒ වගේ විශාල ජනතාවට සේවයක් ඇති කරගන්න පුළුවන් මේක දියුණු මාර්ග පද්ධතියක් එහෙම නැත්නම් දුම්රිය මාර්ග පද්ධතියක් බවට පත් කරන්න කටයුතු කෙරුවොත්. ඒ නිසා මම ඉල්ලා සිටින කැමැති කරු සභාපතිතුමනි කරු අමාත්‍යතුමන්ලගෙන් ඒ වගේම රජයෙන් අඩුම තරමේ මේ කඩිනමීම මේ සම්බන්ධව අවධානය යොමු කරලා මේක ජනතාවට ප්‍රයෝජනයක් කරගන්න පුළුවන් ව්‍යාපෘතියක් බවට පත් කරන්න කටයුතු කරන්නයි කියලා. ඒ වගේම අපි දන්නවා ප්‍රවාහන සේවිතේට විශේෂයෙන්ම රජයේ තියෙන ඒ වගේම අපි දන්නවා ලංකා ගමනාගමන මණ්ඩලයේ ගරු සභාපතිතුමනි විශාල සේවාවක් කරන අපේ පොදු ජනතාව වෙනුවෙන්. ඉතින් නමුත් අද කියන්න කනගාටුයි ගමනාගමන මණ්ඩලයේ තියෙන තත්ත්වය ගැනත් අපිට සෑහීමටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා විශේෂයෙන්ම CTB එක ගත්තොත් එහෙම එදා කාලේ නම් අපි දන්නවා විශාල සේවාවක් අපේ ජනතාවට තිබුණා. නමුත් අද පෞද්ගලික බස්සත් සේවාවත් ආපු නිසා ජනතාවට යම්තා දුරට අත්සැසිල්ලක් ඇති වෙලා තියෙනවා. නමුත් අපි දකින ආකාරයට දුම්රිය මේ ප්‍රවාහන අපි විශේෂයෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේ ගත්තොත් එහෙම ඉතාමත් පාඩු පිට තමයි හුඟක් ලංකාව මේ ගමනාගමන මණ්ඩලයට සම්බන්ධ වෙලා තියෙන ඩිපෝ පවත්වාගෙන යන්නේ. එහෙනම් ගරු සභාපතිතුමනි ඒකට හේතු වෙලා තියෙන්නේ අපි දන්නවා ආදායම් නැතිකම නෙමෙයි. දැන් මේ අලුතෙන් තියෙන ගාස්තුත් එක්ක හොඳටම මේක පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒවා තියෙන අකාර්යක්ෂතාවය නිසා ඒ වගේම ඒවා තියෙන වංචාව දූෂණය නිසා තමයි මේවා පවත්වාගෙන යන්න පාඩු ලැබලා තියෙන්නේ. ඒ වගේම පාඩු ලැබෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මම ඉල්ලා හෙන්න කැමති ගරු ආණ්ඩුවේ ඒ වගේම විශේෂ ගරු අමාත්‍යතුමන්ලගේ දැඩි අවධානයක් මේ වංචාව දූෂණය සම්බන්ධව තියෙන මේ ඩිපෝ සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නයි කියලා තමයි අපි ඉල්ලා හිටින්නේ. එහෙම කෙරුවොත් තමයි මේ ඩිපෝ ටික හොඳට පරිත්‍ය කරන්න පුළුවන්. ඒ වගේම ජනතාවට ප්‍රයෝජනක් වෙන ආකාරයට පොදු ජනතාවට මම හිතන්නේ වඩාත් හොඳ ඵලදායි සේවාවක් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ගරු සභාපතිතුමනි මේවා කාර්යක්ෂම රාජ්‍ය ආයතන බවට පත් කෙරුවොත් කියලා මම කියන්න ඕනේ. ඒ වගේම අපි දන්න හුඟක් වෙලාවට දැන් අපි දකිනවා ලංකාව පුරා ගියොත් එහෙම කරු සභාපතිතුමනි ඩිපෝ ටික සංචාරය කරලා බැලුවොත් එහෙම අපි දන්නවා ධාවනයේ ගන්න පුළුවන් බස් රථ විශාල සංඛ්‍යාවක් ගාල් කරලා තියෙනවා. ඒවා සම්බන්ධව මම හිතන්නේ නිසි අවධානයක් යොමු කරලා නැහැ. හේතුව ඇහුවොත් එහෙම කියන්නේ අමතර කොටස් ටික හොයා ගන්න පුළුවන් කමක් නැහැ. අමතර කොටස් ටික අපිට මධ්‍යම ගමනාගමන මණ්ඩලෙන් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට මුදල් නැහැ කියලා කියනවා. ඉතින් මේ නිසා මම හිතන්නේ විශාල ජාතික සම්පත් ප්‍රමාණයක් අපෙන් අයිම වෙලා යනවා. ඒ වගේම විනාශයට පත් වෙලා යන තත්ත්වයක් තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම අපි දන්නවා අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම හුඟක් වෙලා තියෙන මැසිවිල්ල තමයි අපි දන්නා බස් රථයක් අලුත් වැඩියක් කරුවොත් එහෙම මම හිතන්නේ වැඩි දවසක් දුවන්නේ නැහැ. ඒක ආවපහු අබලන් වෙලා නැවත වරලා ඩිපෝට් ගාල් කරන්න කටයුතු කරනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ මොකද්ද? ඒකට හේතු වෙලා තියෙන්නේ අපි දන්නවා බාල තත්ත්වයෙන් යුතු අමතර කොටස්. අපි දන්නවා ඉන්දියාවේ විවිධ ආයතන වලින් නොයෙකුත් ආකාරයේ අමතර කොටස් ගෙන්නනවා. ඒ වගේම හොඳ ගුණාත්මක භාවයෙන් තියෙන අමතර කොටස් ගෙන්න අවස්ථාල් තියෙනවා. නමුත් හුඟක් වෙලාවට මම හිතන්නේ මේ ඩිපෝලේ මිලදී ගන්න කටයුතු කරන්නේ බාල තත්ත්වයේ අමතර කොටස් කියන එක මම තමුන් අතට කියන්න ඕනේ. ඒ වගේම කරු සභාපතිතුමනි ඉතින් මේවා මම හිතන්නේ පොයලා බල්ලා මේවට යම්කිසි අවධානයක් යොමු කළා මේවට යම්කිසි නතර කරන්න යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත්තොත් මේ ඩිපෝ ටික ඉතාමත් ලාභදායි ඒ වගේම ජනතාවට ඵලදායි ලෙස මේ කටයුත්ත කරන්න පුළුවන් වෙයි කියලා මම කියන්න ඕනේ. අනික් කාරණාව තමයි කරු සභාපතිතුමනි දැන් යටිඅන්තර ප්‍රදේශයේ කෑගළු දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි අපි දන්නා මේ රටේ දුෂ්කර දිස්ත්‍රික් ගණනාවක් තියෙනවා. ඒ දුෂ්කර දිස්ත්‍රික්ක වලට මම හිතන්නේ මේ දොර දෙකේ එහෙම නැත්නම් මේ මම දැක්ක පෞද්ගල දවසල යෝජනා කරලා තියෙන අතිසුපෝගී බස් රථ ගේන්න ඕනේ කියලා විශාල මුදලක් වැය කරලා මම හිතන්නේ මේ වෙලාවේ ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කරු රාජ්‍ය අමාත්‍යතුමනි මේ අතිසුපෝගී බස් රථ ගේන්න නෙමෙයි අපි දන්න අපි නියෝජන කරන ප්‍රදේශවල කරු නියෝජිත සභාවට
තව විනාඩියක් තිබෙනවා කරු
මන්ත්‍රීතුමා මේවා සම්බන්ධව මම හිතන්නේ කුඩා බස් රථ දැන් අපේ ප්‍රදේශවල තියෙනවා ඉතාමත් අබලයි. ඒක දවසක් දිවුවොත් දවසක් දුවන්න බෑ. මොකද මාර්ග පද්ධති හැමතැනම අබලන් වෙලා තියෙන්නේ. ඒ වත්තුලත් මං හිතන්නේ extra හේතුවක් වෙලා තියෙනවා. ඒ සම්මම ඉල්ලා හිටින්නේ ඔබතුමාලා කාරුණික අවධානය යොමු කරලා මේ අතිසුභෝගී බස් රථ ගේන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන් මේ කුඩා පොඩි බස් රථ මේ අපේ මාර්ග වලට ඔරොත්තු දෙන ආකාරي බස් රථ ගේන්න යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නත් කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා හිටින්න කැමතියි. ඒ වගේම අවසාන වශයෙන් කරු සභාපතිතුමනි මට කියන්න තියෙන කාරණාව අපි දන්නා විශේෂයෙන්ම සේවකයන්ගේ නොයෙකුත් ආකාරයේ මැසිවිලි දිනනවා. මම දන්නා පහුගිය කාල සීමාව තුළ අපි දන්නා විශේෂයෙන්ම මේ පහුගිය කාලේ අපි මතකයි ජනතා සන්තක
කාලේ අවසානයේ කරු මන්ත්‍රීතුමා
මට විනාඩියක් දෙන්න මේ එක ප්‍රශ්නයක් විතරක් කියලා මම නතර කරනවා කරු සභාපතිතුමනි. ජනතා සන්තක ප්‍රධාන මේ සේ ගමනාගමන සේවය කීරක ආරම්භ කරලා තිබුණා. ඒක මම හිතන්නේ පහුගිය දවස්වල අහෝසි කරන්න කටයුතු කරා 2006 වසරේදී. ඒ වෙලාවේදී අපි දන්නවා ඒකේ කොටස් හිමියන්ට යම් කිසි වදින මුදලක් ලබා දෙන්න තීරණය කළා තිබුණා. නමුත් ඒ වන්දි මිදල හම්බුනේ කොටසකට විතරයි කියලා තමයි මැසිවිල්ල තියෙන්නේ. මේ නිසා කරු රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකරලා මේ ඉතුරු කොටසට ඒ කියන්නේ යම් කොටසකට මේක හම්බෙලා නැහැ. ඒ කොටසට මේ මුදල ලබා දෙන්න ඉතුරු මුදල ලබා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීමක් මේ අවස්ථාවේදී කරනවා. ඒ වගේම අපි දන්නා විශේෂයෙන්ම රියදුරු කොන්දොස්තර මහතුන් කාර්මික සේවක මහතුන්ගේ වැටු විෂමතාවය වළක්වන්න මේ දක්වා කටයුතු කරලා නැහැ. මේ නිසා ඔබතුමාලගේ කාර්මික අවධානය මේ අවස්ථාවේදී මේ රියදුරු කොන්දොස්තර මහතුන් කාර්මික සේවක මහතුන්ගේ ඒ වැටුප් විෂමතාවය ඒ වගේම දිරි දීමන අතිකල දීමන මේ සියල්ලම අහිමි කරලා තියෙන්නේ. ඉතින් මේවා තුලින් මම හිතන්නේ ඒකට ලොකු අසීරුතාවක් පත් වෙලා තියෙනවා අද තියෙන මේ ආර්ථික වැටපිළිවෙලත් එක්ක. ඒ වගේම නිසියාකාර වැටුප් හම්බෙන්නේත් නැහැ. වැටුපත් කොටස් වශයෙන් හම්බෙන්නේ කරු රාජ්‍ය අමාත්‍යතුමනි. මේ නිසා ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටි කැමැති කරුණාකරලා මේ සම්බන්ධ අවධානය යොමු කරලා මොකද මේ අයට බොහොම සුළු වැටුපක් ලැබෙන්නේ ලොකු සේවයක් කරනවා. මේ අයගේ මේ වැටුප් විෂමතාවය සහ
අවසන් කරන ගමන්
අවශ්‍ය වැඩපිළ ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිමි. මගේ වචන සල්පවසන් කර බොහොම ස්තුතියි.
සෝති ඕඩර් ප්ලීස් මූලාසනයේ සඳහා ගරු මන්ත්‍රීතුමකගේ නමක් යෝජනා කරන්න.
අසනේ සඳහා ගරු සුදර්ශන දෙනිපිටි මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරන්න.
ස්ථිර කරන්න.
ඒ යෝජනා මම ස්ථිර කරනවා.
මේජර් සුදර්ශන දෙනිපිටි මැතිතුමා මූලාසනයට පැමිණෙනවා.
ඊළඟට ගරු ඩී වීරසිංහ මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා.
මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි අවසරයි. අද දිනේදී නාගරික සංවර්ධන නිවාස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය විවාදයේ අවස්ථාවේදී ඒ සඳහා කතා කිරීමට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් මම ප්‍රථමයෙන්ම ගරු අමාත්‍යවරුන් දෙපළටත් රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මුලින්ම සුබපතනවා ඒ සියලු දෙනාටම මේ වර්ෂයේදී ඒ අමාත්‍යාංශවල තුලින් තමන්ගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ඕනට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ගරු මන්ත්‍රීතුමනි, මම ප්‍රථමයෙන්ම මතක් කරන්න ඕන උදේ මෙතන හිටපු මරික්කාර් මන්ත්‍රීතුමා මට කිව්වා තව ටිකක් ඉගෙන ගන්න කියලා. මරික්කාර් මන්ත්‍රීතුමාගෙන් මට මං දන්නේ නැහැ එතුමා මට ඉගෙන ගන්න කිව්වේ. එතුමා කිව්වා අපි තමයි හොඳම ගේම් ගැහුවේ කියලා. ඉතින් අපි හොඳම ගේම් ගැහුවා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක හොඳටම ගේම් ගැහුවා කියලා කිව්වා. මරික්කාර් මන්ත්‍රීතුමා කොහේ හරි ඉඳන් අහගෙන ඉන්නවා නම් කියන්න ඕන, ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක හොඳටම ගේම් ගහපු නිසා තමයි කවදාකවත් එතුමාට මේ රටේ ජනාධිපති වෙන්න බැරි වුණේ. හැබැයි අපි පොහොට්ටුවේ අපි තමයි ඒ ඔබතුමාලා ගේම් ගහලා බැරි වුණ ජනාධිපතිවරයා. අපි එකතු වෙලා අද පත් කරලා මේ රට යහපත් දිසා දිගට ඇරයි යන්න වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ අද ඉතිහාසයේ පළවෙනි වතාවට තමන්ගේ අමාත්‍යාංශයක් කරපු නායකයෙක් සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රටේ නිවාස අමාත්‍යකම සංස්කෘතික අමාත්‍යකම දැරුවා. හැබැයි අද විපක්ෂ නායකතුමා නැහැ. තමන් වැඩ කරපු අමාත්‍යාංශක අයවැය විවාදයක් කළා. අද එතුමා මෙතන නැහැ. අපි කනගාටු වෙනවා. හැබැයි ඉතින් අපි කියන්න තියෙන සජිත් ප්‍රේමදාස මහත්තයාටත් මරික්කාර් මහත්තයා වගේ කට්ටියකින් පරිස්සම් වෙන්න නැත්නම් ඔබතුමාටත් අපසරණයි කියලා තමයි කියන්න තියෙන්නේ. හැබැයි එතුමා කියන විදිහට මුකුත්ම කරලා නැහැ කියනවනම් ගරු මන්ත්‍රීතුමනි, මගේ ළඟ තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා මධ්‍යම සංස්කෘතික අරමුදල කොහොමද වියදම් කරේ. දැන් ඒකේ ඕනනම් මම මේක කියවන්න යන්නේ නැහැ, මට වෙලාවක් නැති හින්දා. 209 රැස්වීම මධ්‍යම සංස්කෘතික අරමුදල පාලක මණ්ඩලයේ අනුමැතිය, පාලක මණ්ඩලයේ 200 රැස්වීමේ වාර්තාව කියවන්න. මේ වාර්තාවේ අඩුම ගානේ හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා අස්සම් කරලා නැහැ. මොකද මරික්කාර් මන්ත්‍රීතුමා ඇහුවානේ මහින්ද රාජපක්ෂ මහත්තයා මොනවද කරේ මේ රටේ පන්සල් වලට කියලා. මම ඒකට උත්තරයක් දෙනවා. ඒ වගේම නිවාස අධිකාරිය ගත්තොත් දැන් අද සජිත් ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා අපිට කියන්නේ රාජපක්ෂවරුන්ගේ කල්ලිය හොරු කියලා තමයි අපිට කියන්නේ පාර්ලිමේන්තුවේ එතුමා හැමදාම. හැබැයි එතුමා හොරගම් කරේක කියන්න කවුරුත් නැහැ. එක සජිත් ප්‍රේමදාස මහත්තයා නිවාස ඇමති වෙලා ඉන්නකොට එතුමාගේ ලේකම් වෙච්ච එතුමාගේ ලේකම්වරයා එක ඊමේල් පණිවිඩයකින් අරුණ දහනායක කියලා ඇහුවම සේවකයෝ 1117ක් බදව ගන්නවා. ඒකේ ගරු මන්ත්‍රීතුමේ සේවකයෝ 33 දෙනෙක් ඉන්න අවුරුදු 60ට වැඩි. එතකොට හම්බන්තොට කාර්යාලයේ ඉන්න ඕන 77යි. සේවකයෝ 1400ක් දාගත්තා. දැන් මේවා මට කියනවනම් මේ වார்த்தාව ගොඩක් දෙනා මට වෙලාවක් නැහැ. මොකද මීට වඩා වැදගත් දේවල් කියන්න තියෙනවා. මම කියනවා මරික්කාර් බහු මම ඒක සභාගත කරනවා. මරික්කාර් මන්ත්‍රීතුමා කිව්වා මහින්ද රාජපක්ෂ මැතිතුමා බෞද්ධයනේ මොනවද කරේ කියලා. මම අහන්න කැමති මරික්කාර් මන්ත්‍රීතුමා ඉස්ලාම් ආගමිකයෙක් විදියට කාත්තංකුඩු පල්ලියට බෝම්බ ගහලා කෑලි කෑලි වලට කුඩු වෙන්න ගැහුවම එල්ටිටිකාරයෝ ඒක බේරගෙන මහින්ද රාජපක්ෂ තමයි හදලා දුන්නේ. ඔය එකක් එනවාසේ මම අහන්න කියන්න කැමති එතුමට නාගදීපේ දැන් බෞද්ධයන්ට මොනවද කරේ කියලා අහන්නේ. අපි පුංචි කාලේ මන්ත්‍රීතුමා අපි නාගදීපේ කියන එක පොතේකින් තමයි කියවුවේ නාගදීපේ විහාරේ. හැබැයි මහින්ද රාජපක්ෂර පින් සිද්ධ වෙන තමයි ඒක බේරගෙන ජැටි හදලා බෞද්ධයන්ට එතෙන්ට යන්න පුළුවන් විදියට හදලා දුන්නේ. සෝමාවතිය චෛත්‍ය එල්ටීටී සංවිධා එල්ටීටී කාර්ය කාලේ යන්න බෑ. ඒ ප්‍රදේශයේ මුදවගෙන පාරවල් හදලා එතෙන්ට යන්න හදලා දුන්නේ මහින්ද රාජපක්ෂ. ඒ වගේම වැඩිම බිම්බෝම තියලා තිබ්බ සේරුවාල චෛත්‍ය යන්න බෑ. ඒක මුදුවගෙන බෞද්ධයාට සේරුවාවිල යන්න පුළුවන් පරිසරය හදලා දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ගිරිහඩු සෑය යන්න බෑ. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මුදුවගෙන ඒක හදලා බෞද්ධයාට එතෙන්ට යන්න පුළුවන් විදියට හැදුවේ. ඒ විතරක් නෙවෙයි හේමමාලා දන්ත කුමරිය වැඩිය ඒ අපේ ලංකා පටුන ඒ විහාරයට යන්න බෑ. පාලම කඩලා එල්ටිටි කාරයෝ පාලම හදලා අද එතෙන්ට බෞද්ධයාට යන්න පුළුවන් විදියට හැදුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ වගේ මඩුපල්ලියට යන්න බෑ. මඩුපල්ලියට භක්ති කියන්න යන්න පුළුවන් විදියට මේ යුද්ධේ වර කළ එක හැදුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. දුටුකමුණු රජතුමා යුද්ධේ වල රුවන්වැලිසෑය හැදුවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධේ වර කළ රණවිරුසෑය හැදුවා. මේවා මේ මරික්කල්ලා දන්නතුනාට. ඒ වගේම මට කියන්න ඕන අස්කිරි මල්ලොතු විහාරවල් ගරා වැටලා තිබුණේ ඒවා හදලා පෙත් සංස්කරණය කරේ එතුමාගේ කාලේ. ශ්‍රීමා බෝධිය ළඟ ඒ ආවාසකවල් තුනක් හැදුවා. ඒ වගේම අටමස්ථානයේ තිබුණු භූමියේ පාරවල් හදලා ගල් හදලා ගල් අල්ලලා ඒවා සංවර්ධනය කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මන්දීප නියෝජනය කරන අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ටික ඝාතනය වුණාම
ඒව හද එතර ස්මාරකය හැදුවෙත් මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා නම් දවසම කියන්න තියෙනවා. මම මේක මරික්කාර මන්ත්‍රීතුමාට දැනගන්න කිව්වේ. ඒකෙන්ද ගරු මන්ත්‍රීතුමනි මම මගේ කතාවට මම එන්න කැමති. මට මුලින්ම කතා ගන්න දෙන ගරු මන්ත්‍රීතුමනි අද දිනේදී වෙරළ සංරක්ෂණ මේකස යටතේ අපි දන්නවා නැගෙනහිර උපාය මාර්ග සංවර්ධනය යටතේ මේ වෙනකොට ලොකු සංවර්ධනයක් කරන්න ආරම්භ කරලා තියෙනවා. ඒකට අධිකාරු ජනාධිපතිතුමා දවස් 3ක් ගිහිල්ලා අරුගම්බේ අපිත් එක්ක එකතු වෙලා ඒ සංවර්ධන ක්‍රියාදාමය කරන්න කොහොමද කියලා සැලසුම් හැදුවා. මම ඉල්ලීමක් කරනවා අරුගම්බේ ප්‍රදේශයේ විශාල මුහුදු කාදණයකට ලක් වෙලා තියෙනවා. මේ අවුරුද්දේ ගරු ඇමතුමනි ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඒ සංරක්ෂණ වැඩ කටයුතු කරන්න. මොකද රටට ඩොලර් ඕන, ඩොලර් එන්න නම් සංචාරකයෙන්න ඕන, සංචාරකෝ එන්න නම් සංචාරයන්ට අවශ්‍ය පහසුකම් අපි දෙන්න ඕන. අපි ඒක අරුගම්බේ සංචාරක සංවර්ධන ව්‍යාපෘති යටතේ අද බන්දුල ගුණවර්ධන ඇමතුමා ගිහිල්ලා එතන ගමනාගමන මණ්ඩලයෙන් ඩිපෝවක් හදන්න පටන් ගත්තා. ඒ වගේම මේ අවශ්‍ය සංවර්ධන වැඩ කටයුතු කරන්න ගියා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා නාගරික සංවර්ධන අමාත්‍යාංශර ඇමතුමාට. අම්පාර සතිපොළ මගේ ඉල්ලීමක් අනුව මිලියන 173ක් යොදවලා පටන් ගන්න ගියා. හැබැයි ඒක අතරමඟ නැතරුණා පහුගිය අරගලයේ වෙලාවේ. ඒක නැවත ආරම්භ කරන්න එතුමා අපිට උදව් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම අපේ ගරු අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නිවාස අමාත්‍යාංශය ගරු ඇමතුමනි මේ නතර වෙලා තියෙන ව්‍යාපෘති ටික ආරම්භ කරන්න වැඩ කටයුතු කරනවා. වගේම අම්පාර දිස්ත්‍රික්කයට දැවැන්ත වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා ගරු ඇමතුමනි. ඒක තමයි දීර්ඝ ඉතිහාසයක් තියෙන ප්‍රශ්නයක්. අම්පාර ග්‍රාමාංක 2, ග්‍රාමාංක 3, ග්‍රාමාංක 4, ග්‍රාමාංක 5, ග්‍රාමාංක 7 කියන මේ වසංවල නිවාස 700ක් විතර පමණක් සීනි සංයුත්ත මණ්ඩලයට අයිති ඉඩම්වල තමයි මේ මිනිස්සු ගෙවල් හදාගෙන තියෙන්නේ. හැබැයි මේවා දීර්ඝ කාලයක් දැන් නිවාස සංවර්ධන අධිකාරිය සල්ලිත් එකතු කරලා තියෙනවා මැනලා මේ මිනිසුන්ට ඉඩම් දෙන්න. එතකොට මේක වැවිලි අමාත්‍යංශයත් එක්ක විසඳ ගන්න තියෙන ප්‍රශ්නයක්. අමාත්‍යවරු ගණනාවක් ලිපි ලේඛන එහෙට මෙහෙට හුවමාරු කරා වැඩේ විසඳුනේ නැහැ. මේ මිනිස්සු සමහර මිනිස්සු තමන්ට ඉඩමට කියන ඔප්පුවක් නැතුව මැරිලා ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට විශාල මිනිසු ප්‍රමාණයක්. මං ඉල්ලන්නේ මේ මිනිසුන්ගේ අයිතිය සුරක්ෂිත කරන්න මේ සීනි සංයුත්ත මණ්ඩලයේ යටතේ තියෙන මේ ඉඩම් ටික නිදහස් කරලා දීලා නිවාස සංවර්ධන අධිකාරිය සල්ලිත් එකතු කරලා තියෙනවා මේ ඉඩම් ගැටලුව විසඳලා දෙන්න කටයුතු කරන්න කියලා. මං ඊටාම ගෞරවයෙන් යුතුව ඔබතුමාගෙන් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. මොකද දීර්ඝ කාලයක් මිනිසුන්ගේ විසඳුන්නේ නැති ප්‍රශ්නයක්. ඒ වගේම ගරු ඇමතුමනි මං ඉල්ලීමක් කරනවා යුද්ධයෙන් අවතන් වෙච්ච අයට නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ යටතේ ගෙවල් හදනවා. මම මේක DCC එකේ තීන්දුවක් විදිහටත් එවලා තියෙනවා. මේ ගෙවල් හදද්දී දිස්ත්‍රික්කේ අද අරන්තලාවේ මිනිස්සු කැපුවා, ගෝණගල මිනිස්සු කැපුවා, ලාහුගල මිනිස්සු කැපුවා, පන්නල්ගම මිනිස්සු කැපුවා, බක්මිටියාවේ මිනිස්සු කැපුවා, බණ්ඩරදුවේ මිනිස්සු කැපුවා. හැබැයි මේ ගෙවල් ටික යන්නම එක පැත්තකට. මොකද හේතුවක් දන්නේ නැහැ. යුද්ධෙන් අවතන් වුණා නම් ඒකද සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා නැහැ. මේ හැමෝටම සමසේ බෙදිලා යන විදිහට ඒ අවශ්‍ය වැඩ කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම ගරු ඇමතුමනි අවසාන විදිහට මම මහාමාර්ග ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. අම්පාරේ ලොකුම ප්‍රශ්නයක් තිබුණා. රාජපක්ෂවරු මොකද්ද කරේ කියලා ඇහුවානේ 2015
ඇමතුමනි ඔබතුමාට තව විනාඩි දෙක.
2015 ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙදර යනකොට මේ රටේ හැම නගරයක්ම යාවෙන්න ප්‍රධාන පාරක් හදලා තිබුණා කාබට් කරලා. අම්පාර ඉඳන් නුවරට යන්න පාර හදන් ගියා. 2015 ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙදර ගියා. මහවැලි ඉඳන් මංගලට මංගලගමට තියෙන කිලෝමීටර 24 හදාගන්න බැරි වුණා. අවුරුදු ගණනාවක් ගියා. හැබැයි මේ වෙලාවේ අපේ මහාමාර්ග ඇමතුමා, බන්දුල ගුණවර්ධන ඇමතුමා, අධිකාරු ජනාධිපතිතුමාත් එක්ක කරන ඉල්ලීමක් අනුව මේ මාර්ගය හදන්න රුපියල් මිලියන 2000ක මුදලක් අපිට අනුමත කරලා දීලා තියෙනවා. අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අම්පාර නගරේ ප්‍රධාන ප්‍රශ්නයක් තිබ ජල ප්‍රශ්නේ, ජලයෙන් යට වෙන ඒක විසඳන්න සල්ලි ලබා දීලා තියෙනවා. මම ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. මගෙනුත් ඉල්ලීමක් කරලා තිබුණා. මං කරන ලද ඉල්ලීමක් අනුව ටයර් කර්මාන්ශාලාව අම්පාරේ නැවත ආරම්භ කරන මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඒකටත් ස්තුතිවන්ත වෙනින් අවසාන විදියට ගරු මන්ත්‍රීතුමනි මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු මේ රටේ ඉන්නවා 55ක් විතර. මේක අපි 2008 අංක 40 ධාරණ ජාතික මම්මාවත් පනත යටතේ මේ විධායක ඉංජිනේරු කාර්යාල ලංකාවේ තියෙන 55යි. හැම මේකකම නැහැ. හැබැයි මේ ඉංජිනේරුව තමයි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එන්නේ. මම දන්නවා සභාපතිවරයෙක් විදියට. ඇවිල්ලා ඒ අය ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ එයාලා. විශාල කාර්යභාරයක් කරනවා මේ රටේ කිලෝමීටරේ 12,000ක පමණ මේ කිලෝමීටර ප්‍රමාණය නඩත්තු කරන්නේ, අලුත් වැඩියා කරන්නේ, හදන්නේ. මේ අය තමයි ඒකට මූලිකත්වය ගන්නෙ. හැබැයි මේ නිලධාරීන්ට අවම පහසුකමක්වත් නැහැ. අපි දන්නවා සම්බන්ධ ප්‍රාධිකරණ කමිටුවේ ආයතන ප්‍රධානීන්ට එන්න වාහනයක් තියෙනවා. ඒ සමහර විට දීමනා ලැබෙනවා. හැබැයි මේ නිලධායක නිලධාරීවරුන්ට ඒ කිසිම දීමනාවක් ලැබෙන්නේ නැහැ. මේ අය තරුණ නිලධාරි. මං ඉල්ලීමක් කරනවා මේ අයගෙන් වැඩක් ගන්න. මේ අයට අවශ්‍ය දිරි දීමනා දෙන්න. මොකද ගොඩාක් අය රට ඇතරලා යන්නේ ඕන්ට සරලන වැටුපක් නැති නිසා. ඒක නිසා මේ අයවැයෙන් මං ඉල්ලීමක් කරනවා මේ විධායක නිලධාරීවරුන්ට ශක්තිමත් කරන්න ඕන්ට අනෙකුත් වැඩ පවර ගමන් අවම රුපියල් 50,000ක වැටුපක්වත් වැඩි කරන්න කියන ඉල්ලීම කරමින් අද දිනේදී මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ගෞරවනීය ස්තුතිපද කරමින් මන්නේ රෝ බොහොම ස්තුතියි.
තමි ස්තුතියි. මීළඟට ගරු නලින් බණ්ඩාර මෙතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මට කලින් කතා කරපු අම්පාරේ මන්ත්‍රීතුමා ගොඩාක් විස්තර කිව්වා. තුමකෝ මහින්ද රාජපක්ෂ හදපුවා ගොඩක් ගැන කිව්වා. ගොඩාක් හැදුවා. ඒක මාත් පිළිගන්නවා. හැබැයි එතුමා රට හැදුවේ නැහැ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ හිතවත් අහල වටේ පිටේ ඉන්න පෞල්‍යයගේ ජීවන තත්ත්වය උසස් කරා. හැබැයි එතුමා රටේ ජනතාවගේ තිය අඩුපාඩුවල හම්බන්තොට අර කවු කාස්ටකේ වේලෙන ඒ දුක් විඳින මිනිස්සුන්ගේවත් ජීවන තත්ත්වය උසස් කරේ නැහැ. මම ඊට වඩා ඒ ගැන කියන්නෙත් නැහැ. විශේෂයෙන්ම තා වැදගත් අමාත්‍යංශයක් ගැන කතා කරන වෙලාවේ අපි දකින්න ඕන අපේ රට හෙටට ගැලපෙන රටක් නිර්මාණය කරන්න කොහොමද කියලා. විශේෂයෙන්ම අපිට මතකයි එදා ආර් ප්‍රේමදාස මැතිතුමා සොයිසාපුර මාලිගාවත්ත ගුණසිංහපුර වගේ මහල් නිවාස ව්‍යාපෘති ආරම්භ කරා. හැබැයි දැන් මේ අවුරුදු 40කට වැඩි කාලයක් ඒ මාල් නිවාසවලට එදා එතුමා හැදුවේ හෙටට ගැලපෙන ව්‍යාපෘති විදිහට අපි දන්නවා. ඒවා නිවාස විතරක් නෙමේ කුඩා නගර විදියට ඉදු වුණා. සියලු යටිතල පහසුකම් ඒ කාලේට අවශ්‍ය පහසුකම් එක තමයි මේ නිවාස ව්‍යාපෘති ඉදි කරේ. හැබැයි දැන් මම දකිනවා ප්‍රේමදාස මැතිතුමාගේ පුතා සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වයේ දරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් විදියට එදායේ ප්‍රේමදාස මැතිතුමා හදපු ඒ මහල් නිවාස ව්‍යාපෘති දැන් ඉවත් කරලා ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීවරනි ඒ භූමියම ඒ සියලුම නිවාසලාභීන්ට ඊට වඩා ජීවන තත්ත්වයක් උසස් ජීවන මට්ටමක් ලබා දෙන්න පුළුවන් වටිනාකමක් ලබා දෙන්න පුළුවන් ව්‍යාපෘති වලට දැන් අපි යන්න ඕන. දැන් මම හොයලා බලපුවාම මාලිගා කන්ද නිවාස ව්‍යාපෘති විතරක් අපේ ඉරාන නැමැතුමා අක්කර 15ක් විතර තියෙනවා. පවුල් 1200කට 300කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ භූමියේ වටිනාකම ඒ ඇසට් වැලියු එක විතරක් ගත්තොත් මම හිතන්නේ රුපියල් බිලියන ගාණක්. ඒක ඒ ජනතාවගේ ජීවන මට්ටම උසස් කරන්න හොඳටම ප්‍රමාණවත්. එයාට ඊට වඩා හොඳ නිවාසයක් අත්පත් කරලා දීමට හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම නගරය අලංකාරණය කරන්න මේ කොළඹ ලස්සන කරන්න ඒ ව්‍යාපෘති අපිට රටට හෙටට අවශ්‍යයි. අද දියුණු රටවල් චීනය වගේ අලුත්ම නගර නිර්මාණය කරනවා. දැන් කොළඹ වගේ නගරවලට දැන් අපිට අලුත් නගර අවශ්‍යයි. අපි බංගලොත් රටක් ඒක වෙනම කතාවක්ද? නැහොත් අපි හෙට දකින්න ඕන. හෙටට ගැලපෙන්න අපි අපේ රට පෙළගස්සන්න ඕන. අපිට පුළුවන් වෙන්න ඕන දැන් කොළඹට ආසන්න තදාසන්න පුළුවන් අලුත් නගර ඉදි කරන්න. ඒ විදිහට තමයි මේ නිවාස ව්‍යාපෘති ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්න ඕනේ අපේ රටට ගැලපෙන ව්‍යාපෘති විදිහට. අපි දන්නවා කොළඹ දැන් ගත්තාම තාමත් වතුරු නිවාස තියෙනවා. මේ වතු නිවාස වල ආයට කොළඹ පුරවැසියෝ විදිහට අභිමානවත් වූ ඉන්න පුළුවන් නගර නිර්මාණය කරන්න ඕන. ඒ භූමිය වෙන්න පුළුවන්. ඒ ස්ථානය වෙන්න පුළුවන්. ඒ සඳහා පුද්ගලික ආයෝජන, විදේශ ආයෝජන පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපි දකිනවා. මම තාම කෙටි කාලයක් තියෙන තමා වැඩි කතා කරන්නේ නැහැ නිවාස ගැන. ඒ වගේම මහමාර්ග අමාත්‍යාංශය ඉතාම වැදගත් අමාත්‍යාංශයක්. අපි දකිනවා අපේ රටේ අද මාර්ග හදන්නේ ඒ ආණ්ඩුවේ ප්‍රමුඛතාවයටත් එහා ගිහලා එක්කෝ ජනාධිපතිතුමාගේ ප්‍රමුඛතාවයේ එහෙම නැත්නම් අගමැතිවරයා ප්‍රමුඛතාවයත් නැත්නම් අගමැතිවරයාගේ ප්‍රමුඛතාවයේ කාලයක් හම්බන්තොට පාරවල් විතරක් හැදුණා. කාලයක් පොළොන්නරුවේ පාරවල් විතරක් හැදුණා. කාලෙකට අගමැතිවරයා ඉන්නේ කොහෙද? එහෙ පාරවල් ටික හැදෙනවා. එහෙම නෙමෙයි. මහා මාර්ග අමාත්‍යංශයේ තියෙන ප්‍රමුඛතාවය. ඒ මාර්ග නම් ඒ වර්ගයේ මාර්ග ප්‍රමුඛතාවය මොකද්ද? අලුතෙන් නිර්මාණය කරන්න ඕන එහෙම නැත්නම් නඩත්තු කරන්න ඕන මොන මාර්ගද ප්‍රමුඛතාවය? B වර්ගයේ මොන මාර්ගද ප්‍රමුඛතාවය? එහෙම ලයිස්තුවක් මහා මාර්ග අමාත්‍යාංශයේ මම හිතන්නේ නිලධාරීන් ඉන්නෝ ඒ ඒ හදලා ඒ ප්‍රමුඛතාවය පත පදනම් කර විතරයි මේ රටේ පාරවල් හදන්න ඕනේ. ඒ ප්‍රතිපත්තිය ගේන්න ඕනේ. ඒක නීතියක් බවට පත් කරන්න.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක්
කාලයක්. මම අවසන් කරනවා. තත්වයක් ගෙනාවොත් අපිට පුළුවන් මෙඩොර ඉස්සරහට යන්න. එහෙම ප්‍රමුඛතාවයකින් තොරව වැඩ කළා තමයි අපේ රට 2015 වෙනකොට බිලියන ගානක ණයකරුවෝ බවට පත් කරේ. ප්‍රමුඛතාවයක් විතරක් නෙමෙයි. ප්‍රසම්පාදනයකින් තොරව අපි දන්නවා unsolicited proposals මත පදනම් කරගෙන අවෝඩ් කරපු මාර්ග ව්‍යාපෘති ගණනාවක් නිසා අපේ රට බංකොලොත් භාවය සඳහා යන පාර කැපුවා. පාරවල් හදලා අන්තිමට බංකොලොත් භාවය සඳහා යන පාරත් කැපුවේ පාරවල් උඩින්ම තමයි. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒ නිසා මහා මාර්ග මේ රට බංකොලොත් භාවය සඳහා ඇදගෙන යාම සඳහා අධිවේගී මාර්ගයක් බවට පත් වෙනවා කියන එක හොඳට මතක තියාගන්න. ඒ වගේම අපි යෝජනාවක් කරනවා. මහා මාර්ග ඇමතිතුමා නැන්නේ මේ ඉදිරියේදීවත් අපි දන්නවා වෙන රටවල තියෙනවා. මේ අපි දන්නවා අපේ කවුන්ටර්ස් වල ගොඩක් වෙලාවට හයිවේ එකේ මුදල් අය කරන කවුන්ටර්ස් වල ද වෙන රටවල නම් මේ 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 මේවා ඉලෙක්ට්‍රොනික උපාංග මගින් ක්‍රියාත්මක වෙන්නේ. අඩුම ගන්න මේ කවුන්ටර්ස් වලට ආබාධිත අය නොයෙක් උපාංග වල අඩුපාඩු තියෙන අය අතපය අඩු අය වෙන්න පුළුවන්, කන් ඇහිම දුර්වල වෙන්න පුළුවන්, ඒ වගේ අය පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒක සාධාරණයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ආබාධිත අයට අවස්ථාවක් දෙන්න පුළුවන් හොඳ වැදගත් ගෞරවනීය රැකියාවක් තමයි මේ වගේ අවස්ථාවල ඉඩකඩ විවර කිරීම. ඒ වගේම අපේ ඉස්සල්ලා කතා කරපු මන්ත්‍රීවරයා චෝදනාවක් කරා නිවාස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බදවා ගැනීම සම්බන්ධව. ඒ සම්බන්ධව නඩුවක් තියෙනවා, මේ සභාගත කරන නඩු තීන්දුවක් තියෙනවා. ඒ බදවා ගැනීම නිවැරදි බවත් ඒ අය ඒ ඉවත් කරපු සිල් දෙනාම නැවත බඳවා ගන්න විදියට දුන්න උපදේශයක් නියෝගයක් අධිකරණය විසින් කම්කරු විනිශ්චය
අධිකරණය.
ඒ නිසා ඒකත් සභාගත කරමින් මම නවතිනවා, මට අවස්ථාව ලබා දෙන තුරු විශ්වාස
වෙනවා. තමයි ස්තුති. ඊළඟට ගරු එරන් වික්‍රමරත්න මහත්මයා, ඔබතුමාට විනාඩි 9 කාලයක් තියෙනවා.
ස්තුති. අද අපි සාකච්ඡා කරන්නේ ප්‍රවාහන හා මහාමාර්ග ආමාත්‍යංශයේ අයවැය ගැනයි. දැන් අපිට පෙනෙනවා මේ ආමාත්‍යංශයේ ප්‍රාග්ධනය රුපියල් බිලියන 354යි කියලා. මේ රුපියල් 354න් බිලියන 354න් 85%ක්ම වෙන් කරලා තියෙන්නේ මහාමාර්ග සඳහායි. 15%යි වෙන් කරලා තියෙන්නේ දුම්රිය ප්‍රවාහණයට, බස් ප්‍රවාහණයට, රථවාහන කළමනාකරණයට, මාර්ග ආරක්ෂාවට, භාණ්ඩ ප්‍රවාහණයට, නැත්නම් භාණ්ඩ ෆ්‍රේට් එකට, ලොජිස්ටික්ස් වලට ඔක්කොටම 15%යි වෙන් කරලා තියෙන්නේ. මම දන්න තරමට ලෝකේ එකම රට ප්‍රතිශතයන් හැටියට ගත්තොත් මෙපමණ ප්‍රමාණයක් මහාමාර්ග සඳහා වෙන්කරන එක. ඇයි මෙහෙම කරන්නේ? එක්කෝ මේක කරන්නේ දූෂණයට පාර කපලා තියෙන නිසා, නැත්තම් නොදන්න කම නිසා වෙන්න ඕනේ. දියුණු සංවර්ධිත රටවල් එක්ක මේක බලපුවාම අපි දන්නවා ලොකු තියෙන වෙනස. රටක් සංවර්ධිතයි කියලා කියන්න පුළුවන් දැක්කොත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පොදු ප්‍රවාහණයෙන් බැහැලා පාර්ලිමේන්තුවට ඇවිදගෙන එනවා නම් ඒ රට අනිවාර්යයෙන්ම සංවර්ධිතයි. දුප්පත් රටක් දැනගන්නේ පාර්ලිමේන්ති මන්ත්‍රීතුමා එයාගේ බෙන්ස් එකේ හරි BMW එකේ හරි V8 එකේ හරි මොකක් හරි ඇවිල්ලා පාර්ලිමේන්තුවට ගොඩ බහිනවා නම් අනිවාර්යයෙන්ම ඒක දුප්පත් රටක් කියලා දැනගන්නට පුළුවන්. පොදු ප්‍රවාහණයෙන් තමයි ඒක දැනගන්නට ඇත්තට පුළුවන්. බජට් අනුමැතිය මහාමාර්ග සංවර්ධනයට, නමුත් මොනවද කරලා තියෙන බජට් එකට දාලා අන්තිමට ණය වලින් තමයි මේ සංවර්ධනය කරගෙන යන්නේ. දැන් පොඩ්ඩක් හිතලා බලන්න. පුද්ගලෙක් නිවසක් හදනවා. නිවස හදන්න තියෙන්නේ රුපියල් මිලියනයි. ප්ලෑන් එකක් අඳිනවා රුපියල් මිලියන 5කට. ඔය වගේ නිවාස හුඟක් තියෙනවා. ප්ලෑන් එක පාස් කරගන්නවා, නිවාස හදාගෙන යනවා. සමහර නිවාස විකුණන්න වෙනවා මැද. ඉඩමත් විකුණන්න වෙනවා. ඇයි නව ගෙවා ගන්න බැරුව? ඕක තමයි මේ රට ඇත්තටම වෙලා තියෙන්නේ. එක මූලික හේතුවක් මේ රට බංකොලොත් වෙන්න ඇවිල්ලා මුදල් ණයට අරගෙන මේ මහාමාර්ග වැනි දේවල් හදපු එක තමයි එක ප්‍රධාන හේතුවක්. ඒක මේකයි හේතුව. ණයක් ගත්තාම අවුරුදු 5න් 6න් 7න් ඒ ණය ගෙවන්න පටන් ගන්න ඕනේ. නමුත් ඒකේ ප්‍රතිලාභය ලබා ගන්න අවුරුදු 25 30 යනවා. ද්‍රවශීලිතාවයේ ලික්විඩිටි එකට ප්‍රශ්නයක් වෙනවා. මෙතන මොහොතකට ඉස්සලා හිටියා, මෙතන අපේ හිටපු ජනාධිපතිතුමා හිටියා. එදා කලකට මම මහමාර්ග පිළිබඳවත් නියෝජ්‍ය අමිති කෙනෙක් හැටියට හිටියා. එදත් මම විරුද්ධ වුණා. විරුද්ධ වුණේ දවසේ ඉඳලා මාව කිසිම සාකච්ඡාවකට අඬ ගැහුවේ නැහැ. මුල් ගල තියෙනකොට මහමාර්ගවලට තමයි සාකච්ඡාවට අඬ ගැහුවේ. වැරදි ප්‍රතිපත්ති අනුගමනය කළොත් වරදිනවා වරදිනවාමයි. මගේ ප්‍රශ්නය ඇවිල්ලා ඒකේ පාඩමෙන් රට දැන් බංකොලොත්තු වෙලා ඒකෙන්වත් අපි ඉගෙනගෙන තියනවද කියන එකයි මම මේ අහන්නේ. අර්බුදය ඇති වුණාට පස්සේ තවත් රුපියල් බිලියන 300ක් 20/24 දී අපි මහමාර්ග සඳහා වියදම් කරනවද? 54යි වියදම් කරන්නේ පොදු ප්‍රවාහනයට. මේ ප්‍රතිපත්තිය නිසා පුද්ගල වාහන ප්‍රමාණය වැඩි වේගෙන වැඩි වේගෙන යනවා පොදු ප්‍රවාහනය නැති නිසා. ඛනිජ තෙල් භාවිතය වැඩි වෙනවා. ඩොලර් එක ඇයි විදේශයෙන් ගේන්න වෙනවා තෙල්? ඒ ප්‍රමාණය වැඩි වේගෙන යනවා. කාබන් විමෝචනය වැඩි වේගෙන යනවා. විදුලියට 45% කාබන් විමෝචනය, කර්මාන්තවලට 21%, ගමනාගමනයටත් 21%, ඒකත් වැඩි වේගෙන යනවා. ඉතින් මේ මහවාර්ග වලට වියදම් කරන එකෙන් විශේෂඥයන් අපිට පෙන්වලා දීලා තියෙනවා. සමහර ඒවාට කිලෝමීටර් එකකට ජාත්‍යන්තරයක මනිනකොට මේක කෙලීම මනින්න බැරි බව මම දන්නවා. නමුත් දෙතුන් ගුණයකට වැඩි වියදමත් වැඩි කියලා කියන්නට ඕනේ. එතකොට අධික මිලට මහමාර්ග අධිවේග මාර්ග ඉදිකිරීම රජයේ ප්‍රතිපත්තියද කියන එක තමයි මම මේ අහන්නේ. රජයේ වියදම් සමාලෝචන කොමිටුවක් පත් කළා මේ රජය. ඒකේ වාර්තාව ප්‍රසිද්ධ කරන්න පුළුවන්ද කියලා මම අහනවා. මහමාර්ග සඳහා 20/24, 25/26 ගත්තොත් සභාපතිතුමනි, ඒකට වියදම රුපියල් ට්‍රිලියන 2.3යි. හරියට ප්ලෑන් එක දිහා ගිහිල්ලා බැලුවොත් බජට් එකෙන් ඒ කියන්නේ බිලියන 2300යි. එතකොට මේ අවුරුද්දේ 300ක් ව්‍යය කරනවා. ඊට පස්සේ මම අහන ප්‍රශ්නය ඇවිල්ලා ප්ලෑන් එකේ තිබුණා අපි දන්නවා කරන්න බෑ කියලා. එතකොට ට්‍රිලියන නැත්නම් බිලියන 10000 20/25 26 වියදම් කරනවද කියන එකයි. දැන් කොළඹ රත්නපුර පැල්මුවදවුල අධිවේගී මාර්ගය ගත්තොත් අලුත් නමක් දාලා තිනවා. රුවන්පුර අධිවේගී මාර්ගය කියලා. ශක්්‍යතා වාර්තාවේ යෝජනාව ප්‍රතික්ෂේප වෙලා තිබුණේ. මේක අන්වයබල් කියලා ප්‍රතික්ෂේප කරලා තිබුණේ. නමුත් ඒක ආයෙත් ඉදිරිපත් කරනවා. ආයෙත් ඉදිරිපත් කරනවා. පොඩි ගාණක් දාලා තියෙන්නේ මුළු වියදම බිලියන 54.7යි. පොඩි වියදමක් දාලා තියෙනවා මේ අවුරුද්දට 2.4ක. මේක දේශපාලනයෙන්ද තීරණය වෙන්නේ, ආර්ථිකයෙන්ද තීරණය වෙන්නේ? අපි හම්බන්තොට මිනිස්සුන්ටවත්, නුවර මිනිස්සුන්ටවත්, රත්නපුරේ මිනිස්සුන්ටවත් විරුද්ධ නැහැ. නමුත් රට ගැන හිතලා තමයි ආර්ථික තීරණ ගන්න ඕනේ. එතකොට ඇයි මේක දාලා තියෙන්නේ කියන ප්‍රශ්නය අහන්නේ මම. මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 කොටස පොතුහැර ඉඳලා ගලගෙදරට EOI එක චැලෙන්ජ් කළා කෝට් එකේ. අධිකරණයේ චැලෙන්ජ් කළා මිල අධිකයි කියලා. RDA එකෙන් කිව්වා මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඒක අධිකරණයට කිව්වා යෝජනාව හක් කරනවා කියලා. නමුත් මම බලනවා මොකද මේකේ බිලියන 20.8ක් වෙන් කරන්නේ ඇයි කියලා මම අහනවා. මුළු වියදම රුපියල් බිලියන 130ක් යනවා. ඒක රුපියල් බිලියන 130යි. දෙවෙනි කැලණි පාලමකුත් කතා කරනවා පාලමක් හදන්න ඕනේ. මේ අලුත් පාලම හදලා රුපියල් බිලියන 70ක් ගියා. ඒක තාම ධාරිතාව තියෙනවා වාහන වලට යන්න. මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද මේ ප්‍රතිපත්තිය. අපි රටක් හැටියට අනුගමනය කරන්නේ. මේකට දේශපාලන පැත්තක් නැහැ. අපි ඉන්නකොටත් කලේ වරදක් ඒ කාලේදී. ඒකයි මම විරුද්ධ වුණේ. අද ඒ ප්‍රතිපත්තියම අනුගමනය කරනවා නම් මොකද්ද මේ රටට ඇත්තටම වෙන්නේ යන්නේ? බස් මාර්ග ක්‍රමවේද වලට ප්‍රතිසංස්කරණ වලට මේ බස් මාර්ගය දියුණු කරන්න ඔය 85%ක් වෙන් කළා කියලා මම කිව්වනේ. හරිද? ඒකෙන් අඩුම ගානේ 5%ක්වත් ඇයි බස් සේවාව වලට වෙන් නොකරන්නේ? 2018 දී සහසර වැඩපිළිවෙල පටන් ගත්තා. ඇයි ඒක ක්‍රියා නොකරන්නේ? ඊට වැඩිය හොඳ වැඩපිළිවෙලක් තියෙනවා නම් ක්‍රියා කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. බස් කාස්තු ඉහළට ගිහිල්ලා තියෙනවා. පොදු ප්‍රවාහනය දියුණු කිරීමෙන් පමණයි අපිට ඒවා පහළට ගේන්න පුළුවන්. සිසු සැරිය කියලා මේ රජය හොඳ වැඩපිළිවෙලක් පටන් අරගෙන තියෙනවා. ඒ වගේ තමයි හිතන්න ඕනේ, කල්පනා කරන්නට ඕනේ. තාක්ෂණයේ භාවිතය පොදු ප්‍රවාහනයට භාවිතා කරන්නේ කොහොමද කියන එකත් මට දැනගන්නට ඕනේ මේ ඉන්න ඇමතිතුමාගෙන්. ඇයි දේශීය විශ්වවිද්‍යාලවලට, දේශීය ව්‍යාපාරවලට R&D පර්යේෂණ සංවර්ධනය ඇයි මේ නොකරන්නට දෙන්නේ? ආයෝජනයට, පුද්ගලික ආයෝජනයට ඉඩ නොදන්නේ ඇයි කියලා මං අහනවා. මම අවසන් කරන්නට යනවා. දේශපාලනයයි ආර්ථික විද්‍යාවයි මෙතන ගැටෙනවා. අපි දේශපාලන තීරණද ගන්නේ, ආර්ථික විද්‍යාවට සුසු තීරණද මෙතන ගන්නේ? දේශපාලනය දැනට දිනුම් ආර්ථිකය පරාදයි. පුරවැසියයි රටයි බංකොලොත්. ඒක තමයි ඇත්තටම සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා අර බොහොම ගරු කරන ඉංජිනේරු වෙනෙක් ටියුඩ විජේනායක කියලා මේ ළඟදී පත්‍රයේ ලියුමක් ලියලා තිනවා මේ කියන එක ගැන. 2014 දී මහාචාර්ය අමල් කුමාරගේ එවැනි ලියුමක් ලියලා තිබුණා අවුරුදු 9කට පස්සේ. අවුරුදු 9කට පස්සේ ජාත්‍යන්තර මූල්‍යයට මුදල් ඇවිල්ලා දැන් අපිට කියනවා ඩයග්නොස්ටික් ගවර්නන්ස් ඩයග්නොස්ටික් ඇසස්මන්ට් එක කරා. ඒ කතාවම අපිට කියනවා අවුරුදු 9කට පස්සේ. අපේම විශේෂඥයන් අපිට මේක දස්සේකට උඩදී කිව්වට පස්සේ. ඉතින් මොකක්ද මේකේ තේරුම? ප්‍රතිපත්ති වෙනස් කළේ නැත්තම් පොදු ප්‍රවාහණයට ගියේ නැත්තම් රට දියුණු කරන්නට බෑ. එනිසා මම රජෙන් නැවත නැවත ඉල්ලනවා කරුණා කරලා මේක නැවත හිතන්න. මම දන්නවා ගයක් බාගෙට ගහලා තියෙනකොට ගේ අපි නතර කරන්න කැමති නැහැ කියලා. නමුත් ඒක නතර කරන්න ඕනේ. නැත්තම් රට දැන් තියෙන අගාධයට වැඩිය විශාල ආර්ථික අගාධයකට 20යි 24 වැටෙනවා. මට ලබා දුන්න කාලය නිසා ස්තුතිවන්ත වෙනවා.
තමයි ස්තුති. ඊළඟට ගරු ලලිත් වර්ණ කුමාර මහත්මයා ඔබතුමාට විනාඩි 5ක කාලයක්
තියෙනවා. ස්තුතිවන්ත වෙනවා කාර්ක සභා සභාපතිතුමනි. අද දිනේ වාහන මහාමාර්ග හා නාගර සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වැඩි ශීර්ෂය තුල වචන කතා කිරීම පිළිබඳව ඇතරම මේ කොටසෙන් ගත්තාම මහාමාර්ග අමාත්‍යාංශය කියන්නේ මේ රටේ සුවිශේෂී අමාත්‍යාංශයක්. මේ රටේ රජය ගොඩනගන්නත් ඒ වගේ රජය නැති කරන්න පුළුවන් අමාත්‍යාංශයක් හැටියට මම දකින්නේ. මේ අමාත්‍යාංශයේ පහුගිය වකවානු වල කවුරු කොහොම කිව්වත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ යුද්ධයේ මේ රට බේරගෙන ඊළඟට මේ රටේ සංවර්ධන වැඩපිළිවෙල තුළ මේ අමාත්‍යාංශ හරහා සුවිශේෂී වැඩ කොටසක් කර අපිට මතකයි. යුද්ධයේ තියෙන අවස්ථාවේ අගභාවේ මග නැගුම කියන වැඩපිළිවෙල සහ ගම නැගුම කියන වැඩපිළිවෙලත් එක්ක සෑම ගමකටම ලක්ෂ 5 ගානේ මුදල් ප්‍රතිපාදන ලබල් දීලා අපේ ප්‍රදේශවල යන්න බැරි මාර්ග ගොඩනගන්න එතුමා කටයුතු කරා. ඒ එතන ඉඳලා මේ රට අලුතෙන් අධිවේගී මාර්ග හඳුන්වලා දීලා අද ඒවා බුද්ධ විඳින්මින් මේ අපේ විපක්ෂය එක්තරා අධිකරණ තීන්දුවක් අල්ලගෙන බංකොලොත් භාවයක් ගැන කතා කරන විතරයි ඉන්නේ. මොකද මේ තීන්දුව නොමග යවලා රටේ ජනතාවට වෙන මතයක් ගොඩනගන්න හදනවා මේ බංකොලොත් කරේ මෙන්න මේ අය කියලා. හැබැයි ඒක රටේ ජනතාව දන්නවා. අපි හැමදාම කියන වගේ කවුද මේ රට ගොඩනැගුවේ බංකොලොත් කරේ කවුද කියන එක පැහැදිලිවම දන්නවා. දේශපාලන කතා වලට මොනවා වුණත් පායක පොළවේ තියෙන්නේ කොයි ආකාරයට. මට මතකයි විශේෂයෙන්ම මාර්ග අධිවේගී මාර්ග හදලා ඊට පස්සේ එතුමා අපි මම ඒ වෙලාවේ ඇත්තටම සම්බන්ධ වෙලා හිටිය එතුමා වෙන යෝජනාවක් ආවා මේ අධිවේගී මාර්ගවල පිවිසුම් වලට හා පිටවීම් තැන් වලට ස්වංකීය ගේට්ටු දාන්න කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා එහෙම කරාම අපේ රටේ තරුණයන්ට හා රස්සාවල් නැති වෙනවා. එහෙම කරන්න ඕනේ නැහැ. අපි මේවා මැනුවල් කරමු කියලා. ඒ වගේ හිතලා අනාගතය හිතලා කටයුතු කරපු නායකයෙක් තමයි එතුමා. මේ මහා මාර්ග අමාත්‍යවරයා හැටියට කරපු සේවාව අපි දන්නවා. එදා උතුර නැගෙන උතුරේ රේල් පීඩිතියා පාරක් ලාංඡනයවන් නොතිබුණු කාලේ යුද්ධේ නමුත් ඒවා ඉදිරියට ගෙනහිල්ලා උපරිම කටයුතු කළා. තිබුණාට වඩා හොඳට ඒක කටයුතු කරන්න උත්සාහ කරා කටයුතු කරා එතුමා ඇත්තරම. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕන මොනා හරි ප්‍රතිපත්තියක් ඇත්තරම මේ මාර්ගවල තිබිය යුතුමයි. මොකද හේතුව අපි දන්නවා දැන් අපේ කලුතර දිස්ත්‍රික්කේ ගත්තාම පාර හදාගෙන ගියා ඒවකට අපේ නිර්මල ඇමතුමාලා එකතු වෙලා උපරිම හොඳට පාර හැදුවා. ඊට පස්සේ මාස කීපයකින් අවුරුද්දකින් විතර ඊළඟ ජල නල එලන්න ආයේ පාර කඩනවා. පාර කඩනකොට ජල නල එලන්න එක පැත්තකට තමයි ඒගොල්ලෝ ගෙවන්න පොරොන්දු වෙන්නේ. හැබැයි එක පැත්තක් ඒගොල්ලෝ පාර හාරනකොට අනිත් පැත්තෙන් තමයි වාහන යන්නේ එන්නේ දෙකම. ඒතර පාර දෙපැත්තම සවුත්තු වෙලා අර තිබුණු විදියට හදන්න බෑ ඒ කොහොම වුණත්. ඒ වගේ යම් කිසි ක්‍රමවේදයක් ඇත්තටම අනුගමනය කළ
යුතුයි.
විශේෂයෙන්ම මොකද හේතුව මාර්ග රංගන අධිකාරියේ යටතේ හරි මේ ජල නල විදුලිය ටෙලිෆෝන් ඒ වගේ ප්‍රමාණයකට වෙනම කෑල්ලක් හරි සම්බන්ධ කරලා ඒක කුලිපදරම ඒ ආයතන වලට දෙන්න පුළුවන් විදිහට කටයුතු කරනවා ඇත්තට මේ මේ වෙන්නේ නැහැ මොකද අපි දැන් දකිනවා ජලය ගියාට පස්සේ පාර හරහා ආපහු කඩනවා අපි අර කරපු ප්‍රමිතියට ඊට පස්සේ හැදෙන්නේ නැහැ කොහෙත්ම ඉතින් ඒ වගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි කියලා විශේෂයෙන්ම මම අපේ ගරු අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා ප්‍රවාහන අමාත්‍යාංශයේ කොන්දොස්තර රියදුරු ටික බදව ගන්න තුමා කටයුතු කරා මොකද ඒ අයට පස්සේ යන්නේ නැහැ මොකද ඒ අයගෙම හම්බ කරගෙන ඒ අයම පරිණදි ගෙවා ගන්න ඉතින් ඒ නිසා ඒක අපේ ප්‍රදේශවල සමහරක් ඩිපෝවල බස් 25 30 කොන්දොස්තර ඩ්‍රයිවර් නැතුව නවත්තලා තිබුණ පහුගිය කාලවල අද ඒක නිමාවකට පත් වෙමින් යනවා ඒක ගැන ඇත්තටම තුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ වගේම තමයි විශේෂයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය තුල වැඩ කරන ඕනතරම් කරන්න පුළුවන් අපිට මතකයි පෙරමුසු අංගන කාපට් ප්ලාන් 10කට වැඩි තියෙනවා ඒවා තුල නොඑක් වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලා මේ රට ඉස්සර ප්‍රධාන මම්මාවත් එක්ක කොට ගන්න ඒවෙන් කටයුතු කරා නමුත් අද මේ මොහොතේ වෙනකොට ඒවා ඒ ආකාරයට සිද්ධ වෙනවද කියන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම අපේ ස්තුතිවන්ත වෙනවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ සේවාධිකාරී කිරීම පිළිබඳව එතුමා හොඳ වැඩ කොටසක් කරනවා. හැබැයි එතුමාගේ පල්ලෙහැන් ඉන්න සමහර නිලධාරි හැමෝම නෙමෙයි පුදුමාකාර දූෂිත වංචා විදිහට වැඩ කරන කට නැතුව නෙමෙයි. ඒවා මම පෞද්ගලිකව දන්න කාරණා තියෙනවා. ටෙන්ඩරයක් දෙන්න උනාම 5-6 6 හරි ඒ දෙන්න ඕන කෙනාට එනකන් කටයුතු කරපු අය නැතුව නෙමෙයි. හැබැයි ඒවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇත්තටම ජනාධිපතිතුමාට මේ පසුපෙළ මන්ත්‍රීවරු පාදේ සභාවල සභාපතිවරයා හොඳට වැඩ කරපු කොටසක් ඉන්නේ පළාත් සභාවල වැඩ කරලා අද මේ පාර්ලිමේන්තුවට ඇහිලා අද්දක බැඳලා මාංචු දාලා වගේ ඔහේ තමන්ගේ දැනුම කිසිම දේ ප්‍රයෝජන නොගෙන ඉන්නවා මම යෝජනා කරලා මේ මහා මාර්ග මේ ප්‍රවාහන අමාත්‍යාංශයේ මේ ඉන්න මන්ත්‍රීවරු 5-6 දෙනෙකුට දීලා ආදර්ශ වැඩපිළිවෙලක් හැටියට ව්‍යාපෘතියක් හැටියට ගොඩනගන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් හැටියට ගොඩනගන්න ඒ අයට ලබා දෙන්න කියන කතිකාව ජනාධිපතිතුමාගේ අවසාන වශයෙන් මම ඉල්ලීමක් කරනවා එහෙම කළා මේ ආප සම්ප්‍රදායකම වෙනස් කරලා අලුත් විදිහට අලුත්ෙන් හිතන අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඒ ඇයට හැකියි කියලා මම විශ්වාස කරනවා බොහොම ස්තුතියි.
තමයි ස්තුති. ඊළඟට ගරු ශාන් විජේලාල් මැතිතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් තියෙනවා.
උලාසනාරෝඩ ගරු මන්ත්‍රීතුමනි ජනතාවගේ ජන ජීවිතයට ඉතාම වැදගත් විශේෂේෂ්ඨ හතරකට අදාළ වැසීස කතා කරන අවස්ථාවේදී ලැබුණු කෙටි කාල සීමාව තුළ සීමිත කරුණු කීපයක් පිළිබඳව සිහිපත් කරන්නයි මා අපේක්ෂා කරන්නේ. මහමාර්ග විෂයභාර අමාත්‍යවරයා මේ ස්ථානයේ නොසිටියත් අදාළ නිලධාරීන් සමහර විට ඇහුම්කම් දෙනවා කියලා මා විශ්වාස කරනවා. පසුගිය කාල සීමාව තුළ මේ අමාත්‍යාංශ විශේෂ ව්‍යාපෘතියක් තිබුණා. මාර්ග ලක්ෂ්‍යය කාපට් කිරීමේ වැඩසටහන සහ පාලම් 5000ක් ඉදිකිරීම. මේ යටතේ මුලස්සන අරුණ මන්ත්‍රීතුමනි එවකට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු දෙකක සභාපතිවරයා හැටියට මටත් අවස්ථාවක් ලැබුණා. ජනතාව දීර්ඝ කාලයක් ඉල්ල සිටි ඉතාම දුෂ්කර තත්ත්වයේ පැවති වහ ප්‍රතිසංස්කරණය කළ යුතු මාර්ග දෙකක් නම් කරා. ඒ යටතේ මම අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බටපොළ උඩුවෙල දොරලහරහා ඇත්කඳුර මාර්ගයත් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඇල්ල තනබද්දගම් ග්‍රාමසේ වසමේ කළුගල්විල පැල්පගොඩ මාර්ග දෙකක් නම් කළා. මේක ටෙන්ඩර් කළේ නැහැ. කෙලින්ම මගනෙකුට දීලා ඍජුවම කොන්ත්‍රාත්කාර මහත්මයේ හම්බන්තොට දිස්ත්‍රික්කෙන් පත් කරලා එව්වා. මට ඒකත් ගැටලුවක් නැහැ. හැබැයි දකුණු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරේ කොන්ත්‍රාත්කාරයත් එක්ක ඇති වුණු මූල්‍යමය ප්‍රශ්නයක් නිසා මාර්ග දෙකේම දෙපස සුද්ධ කිරීමෙන් පස්සේ වැඩ කටයුතු නතර කළා. අද වෙනතුරු වසර කීපයක් ගත වෙලා තිබෙනවා. මේ මාර්ග දෙකම අද ඉතාම දුර්වල තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මම ඇමතුමා නැති වුණත් අමාත්‍යාංශ නිලධාරීන් සහ මගනෙක නිලධාරීන් මේ ස්ථානයේ ඇති කරුණා කරලා ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට කියන ඉල්ලීම මා ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා. ඒකම ප්‍රවාහන යටතේ අද ළංගම ඩිපෝ වලින් සමහරගේ තත්වය යම් හොඳ මට්ටමක තිබුණත් බොහෝ ඩිපෝ වල තත්ත්වය ඉතාම කනගාටුදායකයි. එමක් නිසාද අපි ඉතිහාසයේ පුරා දැක්කා හැම ආණ්ඩුවක්ම මීට කාලයකට කලින් තමන්ගේ හිතවතුන්ට රැකියා ලබා දීම අරමුණු කරගෙන ළංගම ඩිපෝ ළංගම සේවයට සේවක පිරිස් බඳවා ගත්තා. ඒ නිසා ළඟමට ඔරොත්තු නොදෙන අතිවිශාල සේවක පිරිසක් අද ඒ ආයතනවල කටයුතු කරනවා. හැබැයි ඩිපෝවට ආදායම ලබා දෙන්නේ රියදුරු මහත්මයාත් කොන්දොස්තර මහත්තුරු. අද ඒ නිසා ලංකාවේ මම හිතන්නේ බස් රථ 4800ක වගේ ප්‍රමාණයක් තමයි ධාවනය වන්නේ. ඒ ධාවනය වෙන ප්‍රමාණය තුල අද ඩිපෝවල කළමනාකරණය අපි දැක්කා. ආණ්ඩු වෙනස් වෙනකොට, එකම ආණ්ඩුවෙත් ඇමතිවරයා වෙනස් වෙනකොට ඩිපෝවල පරිපාලනය වෙනස් වෙනවා. බොහොම පහළ මට්ටමක ශ්‍රේණිවල ඉන්න අය ආයතනයේ ප්‍රධානිය බවට පත් වෙනවා. එහෙම වුණොත් මුලාසන අරුර ගරු මන්ත්‍රීතුමනි සම්පූර්ණයෙන්ම ආයතනයේ පරිපාලනයේ බිඳ වැටිලා ආයතනයේ පාඩු ලබන තත්ත්වයට පත් වෙනවා. අද දවසෙත් මීට දශක ගණනකට කලින් මේ රටේ ප්‍රවාහන ඇමති ධූරයේ දරපු දිවංගත ලෙස්ලි ගුණවාදතර මැතිතුමා ගැන, එවකට ලංගම සභාපතිවරයා හිටපු දිවංගත අනිල් මුණසිංහ මැතිතුමා ගැන කතා කරන්නේ ලංකාවේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ සහ ලංගමේ ස්වර්ණමය යුගයේ තිබුණේ 1977 වකවානුව තුල සමගේ පෙරමු ආණ්ඩුව යටතේ. අනේ නිසා විශේෂයෙන් අපි මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන දුම්රිය සේවයේ පිළිමදවත්. මොකද අද දුම්රිය සේවයේ තත්ත්වය ගැන අපට එතරම්ම සතුටුදායක මට්ටමින් කතා කරන්න පුළුවන් කමක් නැහැ. බස් ගාස්තු වලට සාපේක්ෂව දුම්රිය ගාස්තු වල යම් අඩුවක් තිබෙන නිසා ජනතාව දුම්රිය තෝරගෙන තිබෙනවා ගමනාගමනය සඳහා. හැබැයි අපි මතක් කරනවා මේක කලකට කලින් දුම්රිය සහ බස් රථ රේවා පිළිබඳ ඇති කරපු ජාතික ප්‍රතිපත්තිය නිසියාකාරව ක්‍රියාත්මක කළොත් අද තිබෙන යම් ගැටළු ප්‍රශ්න වලට අපට විසඳුමක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකම බස් ප්‍රවාහන යටතේ සිදු කරන විශේෂයෙන්ම පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සිසු සැරිය වැඩසටහන කාලෙක ඉඳලා යම් ප්‍රසස්ව මට්ටමකින් ක්‍රියාත්මක වෙනවා. ඒකම වැඩපිළිවෙල තවත් ගම්බද පාසල් දරුවන් ඉලක්ක කරගෙන වඩාත් ව්‍යාප්ත කළ යුතුව කියන එකයි අපේ අදහස වෙලා තිබෙන්නේ. ඒකම අපේ විෂය භාර අමාත්‍යතුමා ඉන්නවා, නාගරික සංවර්ධන විෂය පිළිබඳව වචනයක් කිව යුතු වෙනවා. ගරු මුලාසන අරුර මන්ත්‍රීතුමනි, වර්තමාන අමාත්‍යතුමාගේ පාලන යුගයේ නෙමෙයි, ඊට පෙර ආතුව යම් වැඩසටහනක් තිබුණා නගල අරන් කරන වැඩසටහන කියලා. අපේ කොට්ටාසෙටත් ව්‍යාපෘති දෙකක් ලැබුණා. මේ වෙනුවෙන් ගාල්ල නාගරික සංවර්ධන දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් අහම මම එයාට කිව්වා නගර අලංකාර කරන එක හොඳයි, හැබැයි ඊට පෙර නගරයේ සංවර්ධනයේ වෙනුවෙන් කළ යුතු විශාල කාර්යභාරයන් ප්‍රමාණයක් තිබෙනවා. අන්න ඒ දේ කරලා ඊට පස්සේ නගර සංවර්ධනය කිරීම ගැන මගේ විරුද්ධත්වයක් නැහැ කියලා. හැබැයි මට දැනගන්න ලැබුණා ඒ වෙනුවෙන් මුදල් වෙන් කරලා තිබෙන්නේ, අදාළ කොන්ත්‍රාත්කරුවෝ නම් කරලා තිබෙන්නේ. මම ව්‍යාපෘති දෙක නම් නොකළා නම් කොහෙන් හෝ වෙන ව්‍යාපෘති දෙකක් අරගෙන ඒක ඉටු කරන බව. එනිසා මම අකමැත්තෙන් වුණත් ව්‍යාපෘති දෙක නම් කරා. වැඩ බාර ගන්න අවස්ථාවේ ගිහිල්ලත් මම කිව්වේ මින් ඉදිරියටවත් මේ නාගරික සංවර්ධන අධිකාරියේ අනෙකුත් වැඩ කටයුතු වල ප්‍රමුඛත්වයේදී ඊළඟට නගර සංවර්ධනය අලංකරණය කරන්න කියලා. අද වර්තමාන අමාත්‍යතුමා සොයා බැලුවොත් ගාල්ල දිස්ත්‍රික්කේ නගර අලංකරණ වැඩපිළිවෙල යටතේ විශාල මුදලක් වැය කරලා ඉදිකළ සියලු ව්‍යාපෘති ඉතාම අසාර්ථක තත්ත්වයකට. ජනතාව පාවිච්චි කරන්නේ නැහැ. මම පැහැදිලිව කියනවා අම්බලන්ගොඩ ලේකම් කොට්ටාසේ ආරම්භ කළ ව්‍යාපෘති දෙකෙන්ම ජනතාවට එහෙම ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. ඒ නිසා මින් ඉදිරියට අන්නේ පිළිබඳව අවධානය යොමු කරන්න. ඒකම පුලාසන අරුර මන්ත්‍රීතුමනි, ගාල්ල දිස්ත්‍රික්කේ ගාල්ල නගරේ ඇරුණාම තියෙන ඊළඟ ප්‍රධාන නගරය අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ නගරයට දවසකට උදේ 7:00 පස්වරු 1:32 අතර පාසල් දරුවෝ විතරක් 16,000 අම්බලන්ගොඩ නගරයට එනවා. ප්‍රධාන පෙළේ ජාතික පාසල් දෙකක්, ඒකම පළාත් සභාවේ ප්‍රධාන පාසල් දෙකක්.
අරුවන්තුමාට තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. ළමයි 5000 ඉක්මවා ඉගෙන ගන්න පාසල් කීපයක් තිබෙනවා. හැබැයි ඒකම සාමාන්‍ය ජනතාවත් එක්ක දිනකට 22,000 ආසන්න පිරිසක් අම්බලන්ගොඩ නගරයට එනවා. හැබැයි මූලාසන අරුර ගරු මන්ත්‍රීතුමනි, අම්බලන්ගොඩ නගරයේ පදික වේදිකා නැහැ. මාර්ග උඩින් දාපු මගේ වේදිකා නැහැ. ඒ නිසා දැඩි රථවාහන තදබදයක් තිබෙනවා. ඒකම අම්බලන්ගොඩ පොදු වාහන නැවතුම් පොලක් නැහැ. අනේ නිසා අපි ඉල්ල හිටිනවා විශේෂයෙන් ගරු ඇමැතිතුමනි, පහුගිය වතාවල මේ ගැන කතා කළේ නෑ. මොකද මේ රටේ මූල්‍යමය තත්ත්වය පිළිබඳව අපට යම් අවබෝධයක් තිබුණු නිසා. නමුත් ඉදිරියේදී මූල්‍යමය තත්ත්වය මත ඉදිරි නගර සංවර්ධන සැලැස්මක් ඇති කරන්නේ නම් මේ යෝජනා මම කළත් විශේෂයෙන් ඔබතුමාලට නිලධාරීන්ගෙන් විමසුවාම කියයි, ගාල්ල ඇරුණුකොට සංවර්ධනය කළ යුතු ඊළඟ ප්‍රධාන නගරය අම්බලන්ගොඩ. අද වසර ගණනාවක් නගර සංවර්ධනය වෙනුවෙන් තඹ දොයිතුවක මුදලක් වෙන් කළ තිබුණේ නැහැ. මොකද අම්බලන්ගොඩ නගරයේ තියෙන පොදු වෙළඳපොළ මූලාසන අරූර ගරු මන්ත්‍රීතුමනි, මම ධර්මාශෝක විද්‍යාලයේ හතේ පන්ති ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් හැටියට ඉන්න කාලේ තමයි එවකට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඒ කාලේ හිටව පළාත් පාලන ඇමතිවරයා ගෙන්නලා ඒ උරණැගිල්ල විවෘත කළේ. මම පාසලේ 7 වෙනි ශ්‍රේණිය ඉගෙන ගන්න කාලේ අදිතාම අබලන් තත්වයට පත් වෙලා තිබෙන්නේ. වර්තමාන යුගයට කෙසේවත් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි හිල්ල හිටියා විශේෂයෙන් එවකට හිටපු රාජ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙනුත් මා පෞද්ගලිකව ඉල්ලා හිටියේ අම්බලන්ගොඩ නගරයේ වාහන තදබදයට විසඳුමක් සහ පොදු වෙළඳපොළ වෙනුවෙන් ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කරන්නට කියලා. නමුත් එතුමා අපි බලාපොරොත්තු නොවුණු මොහොතක බලාපොරොත්තු නොවුණු ආකාරයෙන් පාලනයෙන් ඉවත් වෙලා ගියා. අද දවසේ වර්තමාන අමාත්‍යාංශය තුළ නාගරික සංවර්ධන අධිකාරී ඉදිරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්නට
කියන
ඒකම ඔබතුමාගේ දැනුම් දීම මත තව කතා කරන්න බොහෝ කරුණු තිබුණත් මම මගේ කරුණු දැක්වීම මෙන් අවසන් කරනවා. කාලය ලබා දීම ගැන ඔබතුමාට ඉතාම ස්තුතිවන්ත වෙනවා.
තමයි ස්තුති.